සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි සෝතාපට්ඨංගානි කල්යාණ මිත්තතා සද්ධම්මස්සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපදාති. වැඩම අවදස්ස වැඩ සිටින මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකහාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි නියම ප්‍රතිඵල ලබනවා කියලා කියන්නේ අදිශීලය, අදිචිත්තය, අදිප්‍රඥාව දියුණු කරලා, ඒකට කියනවා අදිශික්ෂාව කියලා. ඒකේ කෙලවර ලෝකෝත්තර ශික්ෂාවට ප්‍රාප්ත වීම. දැන් අපේ ශාසනය කියනවා සීල, සමාධි, ප්‍රඥා කියලා ගුණධර්ම තුනක්. සීලය කියලා කියන්නේ අපි පූර්ණේ කරන පංචශීලය, අටශීලය, දසශීලය වගේ ගුණධර්ම. සමාධිය කියලා කියනකොට අපි ඇති කරගන්න උපචාර, අර්පණ ආදී වූ සමාධි. ප්‍රඥාව කියලා කියනකොට එකෙන් අදහස් වෙන්නේ කර්මය, කර්මඵලය විශ්වාස කරන නුවණ. මේ සීල, සමාධි, ප්‍රඥා, ඒ වගේම තව තැනක අපිට හම් වෙනවා සීලය, චිත්තය, ප්‍රඥාව කියලා. එතන සමාධිය කියන එක චිත්තය ලෙස හඳුන්වන්නේ, චිත්තය ලෙසින් හඳුන්වලා තියෙන්නේ. උපචාර, අර්පණා, සමාධීන් ඇති කර ගන්නකොට අපේ සිත, ඒ පාරිශුද්ධ වූ සිත, සමාහිත වූ සිත, ඒ ත්‍රිශික්ෂාවේ තියෙන ඉහළ අවස්ථාව, උතුම් අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා අදි ත්‍රිශික්ෂාව කියලා. අදි ශික්ෂාව, අදි කියනකොට එන්නේ ඉහළ, උසස්, වටිනා, උසස්, ඉහළ, ශ්‍රේෂ්ඨ කියන අර්ථය. ඒකම තව තැනක අභි කියලා දක්වන්නේ, අභිධර්මය කියලා කියනකොට අභි, අධි කියන උපසර්ග දෙකෙහි සමාන අර්ථ තියෙනවා. ඒ නිසා අධි ශික්ෂාව කියලා කියන්නේ ධර්මය, අභිධර්මය වගේ, දේව, අති 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 දේව වගේ, ඒ වගේ මේ අති අධි ශික්ෂාව කියලා කියන්නේ ඉහළ උසස් භාවයට පත් වූ ශික්ෂාව කියන එකයි. මේ ත්‍රිශික්ෂාවේ තියෙන අධි ශික්ෂාව තමයි සීලය ගත්තොත් අධි සීලය, චිත්තය ගත්තොත් අධි චිත්තය, ප්‍රඥාව ගත්තොත් අධි ප්‍රඥාව, නැත්නම් පඤ්ඤාව. මොනවද මේ අධි ත්‍රිශික්ෂාව? අධි සීලය තමයි උපසම්පදා සීලය. උපසම්පදාවට ප්‍රාප්ත වෙනකොට භික්ෂුන් වහන්සේ නමක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පූර්ණයෙන් හිතේ දරාගෙන කිසිදු ශික්ෂාපදයක් උල්ලංඝනය නොකරමින් සෙසු සීල සංවර සීලයනුත් සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන රකින්නවා. ඒකට කියනවා අදි ශීලය කියලා. අහලා ඇති නේද අදි ශීල උපසම්පදාව කියලා? දැකලා ඇති නේ සමහර දැනීම් මෙහෙම තියෙන්නේ. ඊළඟ අදි චිත්තය කියලා එකක්. අදි චිත්තය කියලා කියන්නේ විදර්ශනා භාවනාවට පාදක කරගන්න උපචාර සමාධිය සහ අර්පණා සමාධිය. එහෙම නැත්නම් විදර්ශනා වැඩිවීමට උපකාර පිණිස උපදවා ගන්න උපචාර සමාධි සිත සහ අර්පණා සමාධි සිත. ඒක තමයි අදි චිත්තය කියලා කියන්නේ. අදි ප්‍රඥාව කියලා කියන්නේ සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස තේරුම් ගන්න විදර්ශනා ඥානය. සාමාන්‍ය ප්‍රඥාව කියන්නේ කර්ම කර්මඵලයේ විශ්වාස කරන නුවණ, පිළිගන්න නුවණ. අධිප්‍රඥාව කියලා කියන්නේ විදර්ශනා ඥානය. එතකොට මේ අධි ශික්ෂාවන් පූර්ණේ කරලා අවසානයේ පැමිණෙනවා ලෝකෝත්තර අධි ශික්ෂාවට. ලෝකෝත්තර අධි ශික්ෂාව කියලා කියන්නේ මාර්ගඵල කියලා හරි දිනවනේ, මාර්ගඵල සිත්. ඒ මාර්ගඵල සිත් වල තියෙන විරති චෛතසික තුන, ඒ කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික තුනට කියනවා අදි ලෝකෝත්තර අදිශීලය කියලා. මොකද ඒකෙන් දුෂ්චරිත සංක්ලේශය දුරු කරනවා. ලෝකෝත්තර අදිචිත්තයක් තියෙනවා, ඒ තමයි මාර්ගඵල සිත. ලෝකෝත්තර අදි ප්‍රඥාව තියෙනවා, ඒ තමයි මාර්ගඵල සිත් වල තියෙන ඥානය ප්‍රඥාව. මාර්ගඵල දෙකම ගන්නවා එතන. මේ ලෝකෝත්තර අධිශික්ෂාව ඇති කරගන්නේ අර කලින් කියපු ලෞකික අධිශික්ෂාව ක්‍රමානුකූලව දියුණු කරගෙන ඇවිල්ලා. ක්‍රමානුකූලව දියුණු කරගෙන ඇවිල්ලා ඒ ලෝකෝත්තර අධිශික්ෂාවට ප්‍රාප්ත වීම තමයි බුද්ධ ශාසනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි රතවිනීත සූත්‍ර පරියායෙන් ගත්තොත් ඊටත් එහා ගියපු බලාපොරොත්තුවක් තියෙනවා. පුන්න ස්වාමින් වහන්සේගෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේනේ සමහර වහල ඇති. පුන්න තෙරුන් වහන්සේ කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා ලබා දෙන භික්ෂූන් අතරින් අග්‍ර ස්වාමින් වහන්සේ. මන්තානි පුත්ත පුන්න. උන්වහන්සේ දුර බැහැර ප්‍රදේශයක තමයි වාසය කළේ. ඉතින් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ උපදෙස් අරගෙන සීළු දෙනාම අරිහත්වයට ප්‍රාප්ත වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැකලා තිබුණේ නැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේට කීවා අපිට ඕනේ බුදුරජාණන් වහන්සේ දකින්න. පුන්න ස්වාමින් වහන්සේ උපදෙස් ලබා දීලා පිටත් කරා. තමන්ට ඕන උනත් තනියම ගිහිලා බුදුන් වදින්න. පිරිස එක්ක යන්න නැතුව. කලින් මේ පිරිස ගියා භික්ෂූන් වහන්සේලා 500ක්. බුදුරජාණන් වහන්සේ එක්ක සතුටු සාමිතිය කතා කරනකොට වන්දනා කරලා ඇහුවා කවුද මේ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා දෙන්නේ කියලා. මේ වෙලාවේදී භික්ෂූන් වහන්සේලා 500 නමක් එකවර කියා සිටියා. මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේගේ ජේතවනාරාමේ මහා ගෝසාවක් ඇති වුණා. එකපාර හැමෝම එක නම කීවා. ඒක සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ඇහුණා. උන්වහන්සේ කල්පනා කරා ශිෂ්‍යෝ 500ක් එක හඬින් මෙච්චර උස් හඬින් තමන්ගේ ගුරුවරයාගේ නම එකපාර කියනවා කියන්නේ මේ වගේ ගුරුවරයෙක් අනිවාර්යෙන් මුණගැසිය යුතුයි. ආනන්ද ස්වාමීන් වහන්සේට දන්වලා හිටියා බැරි වෙලා හරි ඔය මන්තානි පුත්ත පුන්න කියන ස්වාමීන් වහන්සේ වැඩියොත් මට දැනුම් දෙන්න. මේ ස්වාමීන් කාලෙක ගිහිල්ලා දැන් වැඩියා. බුදුරජාණන්සේ මුණගැසී කාලේ අද වගේ වාහනයකින් එන්න බෑනේ අනමඩුදල මෙහෙනවා වගේ වාලයක් යනවා. ගිහිල්ලා ආවා දුර ඉඳලා එන්න. වැඩම කරාට පස්සේ බුදුරණස්සක පිරිසතර කතා කරලා වන්දනා කරලා පිටත් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට පස්සේ තමයි දැනගත්තේ අන්න මන්තානි පුත්ත පුන්නහාමුදුරුව වැඩලා වඩිනවා කියලා. ඉක්මනටම ගිහලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කිව්වා අන්න ඔබ වහන්සේ බලාගෙන හිටපු මන්තානි පුත්ත පුන්නහාමුදුරුව වැඩලා ආපහු වඩිනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පාත්‍ර අරගෙන වේගෙන් පසුපසෙන් ගියා. ඉක්මනින් ඉක්මනින් පසුපසෙන් ගියා. යනකොට මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ මග දෙපස තියෙන එක්තරා ගහක් මුලට ගිහිල්ලා නිරෝධ සමාපත්තියට සමාපatti සුවයෙන් වැඩ සිටිනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ උන්වහන්සේ වැඩ සිටින සමාපත්තියේ වැඩ සිටින ගහට මුහුණලා තියෙන ගහ ඉස්සරහම වාඩි වෙලා අදිෂ්ඨාන කරා පුන්න ස්වාමීන් වහන්සේ නැගිටිනකොටම නැගිටීවා කියලා සමාපත්තිය සමවෙනවා. මේ වෙලාවේ අග්‍ර ශ්‍රාවකයෙකුයි මහා ශ්‍රාවකයෙකුයි එකිනෙකාගේ මුහුණ දෙස ඉඳගෙන සමාපත්තිය සමවෙයි. තව විශේෂ කරුණක් මේකේ තියෙනවා. මේ දෙනම වහන්සේම නියත විවරණ ලැබූ දෙනමක්. අභිනීහාර සම්පන්නයි. ඒ අභිනීහාර කියලා කියන්නේ යම් කිසි තානාන්තරයක් සඳහා සිත යොමු කරපු දෙදෙනෙක්. අභිනීහාරති කියලා කියන්නේ අභිමුඛ කොටගෙන යනවා. සිත අභිමුඛ කරපු දෙන්නේ යම් ප්‍රාර්ථනාවක් පිටවාගත්ත දෙදෙනෙක්. දැන් අපි සමහරලාවට කවදා හෝ කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා පෙරම් පුරනෝනේ නේද? ඒක අභිනීහාරයක් නෙවෙයි. අභිනීහාර සම්පන්න වෙනවා කියලා කියන්නේ යම් කිසි විශේෂ ඉලක්කයකට බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අග්‍ර ශ්‍රාවකත්වය, මහා ශ්‍රාවකත්වයේ බඳු යම් කිසි ප්‍රාර්ථනාවක් තියාගෙන, එහෙමත් නැත්නම් ධ්‍යාන අභිඥාදී ලෙසට ඒව ලබලා මාර්ගඵල ලබන අර්ථයෙන් හරි ඒ වගේ යම් කිසි ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන හිත ඒ පැත්තට යොමු කරපු කෙනෙක් ඒක න අභිනීහාරය කියලා. අභිනීහාරක්ම වෙන්නට ඕනි සිත. අභිනීහාරට සුදුසු සිතක් නැතුව නිකම් ප්‍රාර්ථනා කරාට ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු සියලුම ඒ තානාන්තරලාභීන් අය, ඥාතිවරු, මව්පියවරු, බෝසතුන්ගේ බිරිඳ, දරුවා, මේ හැමෝම අභිනීහාර සම්පන්නයි. ඒ කියන්නේ තාදසේ මහා ශ්‍රාවකවරු, තානාන්තරලාභීන් විශේෂයෙන් උන්වහන්සේ අභිනීහාර සම්පන්නයි. අහවල් තනතුර ලබම්මා කියලා හිත පුරුදු කරන් ආපු අය මේ දෙනම අභිනීහාර සම්පන්න දෙනමක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ අභිනීහාරය සමෘද්ධ වුණේ, අභිනීහාරය පරිපූර්ණ වුණේ, අග්‍රශ්‍රාවක දුරේට නියත වුණේ මීට එකාසංකීය කල්ප ලක්ෂයකට කලින් අනෝම දස්සී බුද්ධ ශාසනයේ. එතුමා එදා ධ්‍යාන අභිඤ්ඤාලාභී ඊර්දිමත් තාපසේ. එහෙම තමයි අභිනීහාරය ලැබුවේ, සිද්ධ කළේ. මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ අභිනීහාරය ලැබුවේ, ඒ අභිනීහාරය සිද්ධ කළේ සමෘද්ධ වුණේ පදුමුත්තර බුද්ධ ශාසනයේ මීට කල්ප ලක්ෂයකට. ඒත් ධ්‍යාන අභිඤ්ඤා ලාභී ඉර්ධිමත් තාපසේක් වෙලා ඉඳලා මේ දෙදෙනාගේම අභිනීහාරය සිද්ධ වුණේ එකම ස්වරූපයෙන්. ධ්‍යාන අභිඤ්ඤා ලාභී ඉර්ධිමත් තාපසවරයෙක් විදිහට එක්කෙනෙක් අනෝමදස්සී බුද්ධ ශාසනය, අනික් කෙනා පදුමුත්තර බුද්ධ ශාසනය. එබඳු ශ්‍රාවකයෝ දෙදෙනෙක් හිතාගන්න දැන් එකිනෙකාගේ මුහුණ දෙස වාඩි වෙලා නිරෝධ සමාපත්තියට හෝ සමාපත්තියකට සමවැදිලා. පන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ අවදි වුණා. සාරිපුත්‍ර ඉස්තරව තවදී වුණා. දැකලා තිබ්බේ දෙදෙනා වුණෝ. නම විතරයි නහලා තියෙන්නේ. අද වගේ නෑනේ සෝෂල් මීඩියා වල දකින්න බෑ. දැකලා නෑ ඉතින්. ඊට පස්සේ මොකද වුනේ? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රශ්නය අහුවා. මතක තියාගන්න, නන්නාඳුන කෙනෙක් එක්ක කතාවක් ආරම්භ කරනකොට ඔක මට නාවිනේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා දීපු එක. නන්නාඳුන කෙනෙක් එක්ක කතාවක් ආරම්භ කරනකොට ඒ කතාව දුරට ගෙනියන්න ඕන නම්, දිගට අරගෙන යන්න ඕන නම්, මුලින්ම අහන ප්‍රශ්නය පොසිටිව් උත්තරයක් දෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. නැහැ කියන උත්තරේ දෙන ප්‍රශ්න අහන්න එපා. සංවාදය එතන ඉවරයි. ඔව් කියන උත්තරේ දෙන ප්‍රශ්නයක් ගන්න ඕනම සංවාදයක් අරගෙන යන්න යනකොට. ඒ වෙලාවේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අහනවා, බුද්ධ ශාසනයේද මහානදම් පුරන්නේ? ඔව්, බුද්ධ ශාසනය. අපේ බුද්ධ ශාසනයේ ඔබ මහානදම් පුරන්නේ කවර ඉලක්කයක් අරමුණු කරගෙනද? කවරක් පිණිසද? ඔබගේ බුද්ධ ශාසනයේ මහානදම් පුරන්නේ සීලයේ විසුද්ධිය පිණිසද? සිතෙහි විසුද්ධිය පිණිසද? දර්ශනයේහි, දෘෂ්ටියේහි විසුද්ධිය පිණිසද? කොහොමනේ මේක නෙවෙයි අවසාන ඉලක්කය. සැකය දුරු කර ගැනීම පිණිසද? එයින් සිත පිරිසුදු කර ගැනීමටද කංකා විතරණය? නෑ. හරි මාර්ගය, නිවැරදි මාර්ගය, වැරදි මාර්ගය දැන ගැනීම පිණිසද? නිවනට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. නෑ. තමන්ගේ సంతානය ප්‍රතිපදාමින් පිරිසුදු කර ගැනීම පිණිස පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඥානයට, ලෝකෝත්තර ඥානයට ප්‍රත් වෙන්නට ප්‍රතිපදාව පුරුදු කරන්නද? නෑ. ඥාන දර්ශන විසුද්ධියටද? ඥානය සම්පූර්ණ කර ගැනීමටද? නෑ. එමටත් නෙවෙයි. එහෙනම් කවරකටද ඔබ මේ බුද්ධ ශාසනයෙහි මහානදම් පුරන්නේ? ඒ වෙලාවේ පන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ඇවැත්නි, මම මේ බුද්ධ ශාසනයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයේහි මහානදම් පුරන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම සඳහා. නිර්වාණ ධාතුව ඉලක්ක කරගෙන, මාර්ගඵල නෙවෙයි. මාර්ගඵල ඕනේ එකෙන් නිවනට යන්න, පත් වෙන්න. නමුත් ඉලක්කය නිවන. ඒ නිසා තමයි මං කීවේ බුද්ධ ශාසනයේහි අවසාන ඉලක්කය ගැන කියනකොට සමහර වෙලාවට අපි කියන මාර්ගඵල අධිගමනයේ කිරීම තමයි ඉලක්කය. ඒක නිවැරදි, වැරදි නෑ. කොහොමද ඒක නිවැරදි වෙන්නේ? පාරමී කියන වචනාර්ථයෙන්. පාර කියන්නේ එතරනේ, කෙලවරනේ, එගොඩනේ. පාරමී කියන්නේ එගොඩට යන්න උපකාර වෙන දේ. මොකද්ද පාර කියලා කියන්නේ? අපි කියන පාර නෙවෙයි. පාර කියන්නේ පරතර කියලා කිව්ව අපි. පරතරක් කියලා කියන්නේ පාරස පාලි වචනේ. පාර දෙකක් තියෙනවා. මාර්ග ඥානයයි නිර්වාණ ධාතුවයි. ලෝකෝත්තර මාර්ගයයි නිර්වාණ ධාතුවයි. එනිසා මාර්ගඵල ධර්ම දෙක විදිහක කෙලවරක්. බුද්ධ ශාසනයේ අවසාන ඉලක්කයක වඩ නිවැරදි. මේ රතවිනීත සූත්‍ර පරියායෙන් මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේගේ අදහස අනුව අපේ බුද්ධ ශාසනයේ අවසාන ඉලක්කය නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම. සාක්ෂාත් කිරීම යනු එතන අදහස් වන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම, ස්කන්ධ පරිනිර්වාණය. එතන අවසානම ඉලක්කය. එතනින් එහාට ඉලක්කයක් නැහැ. එතන මේ කතාව ඉවරයි. ඒ නිසා අපේ බුද්ධ ශාසනයේ ඒ අවසාන ඉලක්කයට එන්නට නම් අර කියපු ලෝකෝත්තර අදිශීලයේ අදිචිත්තය පරිපූර්ණ කරන්නට ඕන. ලෝකෝත්තර අදිශීලයේ අදිචිත්තය පරිපූර්ණ කරන්නට ඕන. ඒ නිසා අපේ බුද්ධ ශාසනයේදී බුද්ධ ශාසනයේ ගුණධර්ම පූර්ණය කරනකොට අපේ ජීවිතයේ අවසාන ඉලක්කය ඒකායන අරමුණ තමයි මේ මාර්ගඵල අධිගමණය සහ නිර්වාණ ධාතුවට පත් වීම. ඒක සිද්ධ කරන්නට තියෙන පළවෙනි පියවර තමයි සෝවාන් මාර්ගයට පත් වීම. සෝවාන් වීම. ඉතින් සමහරු කියනවා අපි සෝවාන්වත් ඇති කියලානේ. එහෙම කියනවනේ. ඇයි ඒ? ඉදාට පත් වුනොත් නියතෝ සම්බෝධි පරායනෝ. ඒකාන්ත වශයෙන්ම අරිහත්ත්වයට යනවාමයි. නිර්වාණ ධාතුවට පත් වෙනවාමයි. නැවත හැරෙන්නේ නැහැ. අනිවත්තිත ධම්මෝ. නැවත ආපසු ඒමක් නැහැ. ආපසු හැරීමක් නැහැ. සතර අපායට වැටීමක් නැහැ. පිරිහීමක් සිද්ධවන්නේ නැහැ. කාම ලෝකේ උපදිනකොට දුක්ඛිත ආත්ම භාවවලට පත්වන්නේ නැහැ මනුස්ස ලෝකේ. උසස් කුලවන්ත, ධනවන්ත, බලසත්ත්ව හොඳ ජීවිත ගත කරන්න පුළුවන් පෞල්වල තැන්වල තමයි උපදින්නේ. කාම ලෝකෙත්. රූප ලෝකයට ගියොත් නැවත කාම ලෝකයට එන්නේ නැහැ. රූප ලෝකයන්හි පල්ලෙහා පල්ලෙහා බ්‍රහ්මතල වලට එන්නෙත් නැහැ. ඒකෙම හෝ උඩට. එනිසා මේ සෝවාන් මාර්ගයේ ලැබූ කෙනාගේ දින අනුභවයේ තමයි ඉහලින් ඉහලට යන්නේ. ආපසු එමක් නැහැ. ඉදිරියටමයි යන්නේ. ඔක තියන තව පිටකරකට ඔය සිද්ධිය වෙනවා. ඒ අභිනීහාරේ නියත වෙච්ච පිරිස. එන් ඉහළයි මහා බෝධිසත්වවරු. භවෙන් භවයට ඉදිරියෙන් ඉදිරියටමයි යන්නේ උන්වහන්සේලා. ආපසු වැටෙන්නේ නැහැ. ආපසු එමක් සිද්ධ වෙන්නේ. යම් යම් ආත්ම භාවවල පිරිහීම වෙනවා. නමුත් ඉදිරියට යන. ඒකනේ අපි කියන්නේ පින් දෙනකොට අහලා තියෙන හැමෝටම පාඩන්නේ කප්ප සත සහස්සානි සෝල සාපි අසංකී. සම්භරම් බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ භවෙන් භවයට පෙරම් පුරාගෙන. අභිනීහාරය සිද්ධ වුණාට පස්සේ මහා බෝධිසත්වරුන්ගේ ඒ කාලය සාරා සංඛේය කල්ප ලක්ෂයම එක ජීවිතයක් බඳුයි. එකිනෙකට සම්බන්ධයි මේ භවය. එකිනෙකට සම්බන්ධයි. දියුණුවක්මයි වෙන්නේ භවයෙන් භවය පෙරම් පුරනවා. භවයෙන් භවය. කලාතුරකින් භවයක දෙකක අතපසු වීම වෙන්නට පුළුවන්. ඔය විචිත්ත සාරාභිවංශ නායක ස්වාමින් වහන්සේ බුදුන්ගේ චරිතාපදානයේ පොත් හතකින් ලිව්වනි. ඒක දක්වලා තියෙන එකක් තමයි උන්වහන්සේලා භවයෙන් භවය සෑම භවයකදීම මේ පාරමී ධර්ම පූර්ණයේ කරගෙන ඉදිරිය තිරිසංගත ආත්ම භාවවලදී පවා. ඒකට හේතුව තමයි ඊට ප්‍රථමයෙන් නියතවන්නට පෙර ඉතා දීර්ඝ කාලයක් ඥානය, නුවණ, කරුණාව, මෛත්‍රිය, වීරිය, සීලාදී ගුණධර්ම ඉනිපෙත්තට දියුණු කරලා තියෙන නිසා මේ නියත විවරණයෙන් පස්සේ ඉදිරියෙන් ඉදිරියටමයි යන්නේ. පසුබහින්නේ නැහැ. පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඉදිරියටමයි යන්නේ. ඒ වගේ සෝවාන් ආරයන් වහන්සේ ඉදිරියටමයි. ඒ නිසා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මේ සතර අපායෙන් මිදිලා මේ ගමන යන්නට ඉක්මනටම සෝවාන් වුණොත් හොඳයි කියලා. කොහොමද මේ සෝවාන් වෙන්නේ? සෝතාපට්ටි මාර්ගයට පත්වන්නේ, සෝතාපට්ටි ඵලය උපදවා ගන්නේ, මේ කටයුත්ත සම්පූර්ණ කරන්නේ චක්‍රවර්ති රාජ්‍ය ලබනවාටත් වඩා උතුම් වූ සෝවාන් ඵලයට මාර්ගයට පත්වන්නේ කෙසේද? ඒකට අංග හතරක් පුරන්නට ඕනේ. ඒක සෝතාපට්ටි අංග කියලා. මොනවද? ඒකට තියෙන්නට ඕනේ පළවෙනි අංගේ කල්යාණ මිත්තතා සත්පුරුෂෝ ඇසුරු කරන්නට ඕනේ. කල්යාණ මිත්තතා. දෙවැනි එක සද්ධම්ම ශ්‍රවණං. කල්යාණ මිත්‍ර ඇසුරු කරාට හරියන්නේ නැහැ. ඔහුගෙන් ධර්මය අහන්නට ඕනේ, ධර්මය ඉගෙන ගන්නට ඕනේ. සද්ධම්ම ශ්‍රවණං. ඊට පස්සේ ඒ ඉගෙනගත් ධර්මය යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කරන්නට ඕනේ, නුවණින් කල්පනා කරන්නට ඕනේ, මනසිකාරෙහි යෙදෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරෝ. තුන්වෙනි එක, හතරවෙනි එක ධම්මානු ධම්ම පටිපදා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරපු දෙයට අනුව යෙදෙන්නට ඕනේ, ඒ ධර්මයට අනුව පිළිපදින්නට ඕනේ. අනුපටිපදා ධම්මානු ධම්ම, ධර්මයට අනුධර්මයට ගැළපෙන පරිද්දෙන් ප්‍රතිපදාවේ යෙදෙන්නට ඕනේ. ධම්මානු ධම්ම පටිපදා. මේ හතර සම්පූර්ණ කරන කෙනා සෝවාන් මාර්ගයට, සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ සෝවාන් මාර්ගයට, සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල තව අංග හතරක් පිරෙනවා. ඒකටත් කියනවා සෝතාපට්ටි අංග කියලා. ඒ තමයි බුද්ධේ අවිච්ඡප්පසන්නෝ හෝති. බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡප්පසන්නෝ හෝති. ධර්ම රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි. සංඝේ අවිච්ඡප්පසන්නෝ හෝති. සංඝ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි. අරියකන්තේන සීලේන සමන්නාගතෝ හෝති. ආර්යකාන්ත නොබිදෙන සීලයකින් යුක්තයි. ආර්යයන් වහන්සේලා සතුටු වෙන, ආර්යයන් වහන්සේලා රමණය කරන, ආර්යයන් වහන්සේලා ප්‍රිය කරන ආර්යකාන්ත වූ සීලයෙන් යුක්තයි. මේ අංග පහ තමයි, හතර තමයි සෝවාන් උනකිනාගේ අංග හතර. සෝවාන් වෙන්න ඕන අංග හතර තමයි කල්යාණ මිත්‍රයෝ ඇති බව, ධර්ම ශ්‍රවණය සිද්ධ කරන බව, යෝනිසෝ මනසිකාරේ යෙදෙන බව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නියුක්ත බව. මේ තමයි සෝතාපට්ටි අංග. අපි තේරුම් ගන්නට ඕනේ මේ සෝතාපට්ටි අංග හතර අපේ ජීවිතේ පුරුදු කරන්නේ කෙසේද? පළවෙනි එක කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕනේ. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනකොට ඉස්සලම දැනගන්නට ඕනේ කවුද කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා යනු තමාම සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් යුක්ත, ධර්මඥානයේ ඇති, මාර්ගයේ අමාර්ගයේ නිවැරදිව කියා දෙන්නට පුළුවන් කෙනා තමයි කල්යාණ මිත්‍රයා. ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගේ තියෙන විශේෂ ගුණයක් තමයි තමන් ධර්මයේ පිහිටා සිටින කෙනෙක්. තමන් ධර්මයේ පිහිටා සිටිනගෙන දෙන අවවාදයේ තමයි හිතවලට දැනෙන්නේ. ඒක තමයි ආදර්ශය. ඒ වගේම ඒ ධර්ම මාර්ගයේ කියා දෙන්නට ඥානය දැනුම තියෙන කෙනෙක් කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයන් ඇති බවට කියනවා කල්යාණ මිත්තතා. කල්යාණ මිත්‍යා අපි ඇසුරු කරන්නට ඕනේ. ඇසුරු කරන්නට ඕනේ ඔහුගෙන් ඒ ධර්ම මාර්ගයට උපදෙස් ලබා ගන්නට, උන්වහන්සේගෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නට. කල්යාණ මිත්තතා කියන පදය නැවත අපිට හම්බ වෙනවා ධර්මයේදී, සූත්‍රාන්ත මාතිකාවලදී. කල්යාණ මිත්තතා මොකද්ද? මේ කල්යාණ මිත්තතා කියන එකේ අභිධ්‍යාර්ථ, අභිධ්‍යාර්ථ කියන්නේ පරමාර්ථ වශයෙන් කවරක්ද? ඒක තමයි මහා කුසල සිත් අටක්, මහා ක්‍රියා සිත් අටක්, ඒවායෙහි යෙදෙන සෝභන චෛතසික 38. ඒ නිසා කල්යාණ මිත්‍රය ඇසුරු කළ යුත්තේ කුසල සිතෙන්. කල්යාණ මිත්‍රය ඇසුරු කළ යුත්තේ සෝභන සිතෙන්. එතකොට තමයි කල්යාණ මිත්‍රයාගෙන් ප්‍රයෝජනය ගන්නට පුළුවන්. කල්යාණ මිත්‍රයා භජනය කරනකොට, ඇසුරු කරනකොට, පෛරු පාසනය කරනකොට ඔහුගෙන් දෙයක් ඉගෙන ගන්නට ඕනි. ඔහුගෙන් උපදේශයක් ගන්නට ඕනි. දැන් කල්යාණ මිත්‍රතාවය කියලා කියන්නේ. සමහර වෙලාවලට කල්යාණ මිත්‍රයා සම්බන්ධයෙන් මිත්‍රත්වයක් තියෙනවා වෙන්නට පුළුවන්. කැමැත්තක් තියෙනවා වෙන්නට පුළුවන්. ඒක සම්පූර්ණයෙන් කල්යාණ මිත්‍රත්වේ නැති කරන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ නොඇලී සියල්ල කෙරෙහි නොඇලී වාසය කළත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට තථාගතයන් වහන්සේ කෙරෙහි ලොකු බැඳීමක් තිබුණා. ලොකු මමායනයක් තිබුණා. ඒ මමායනය ලොකු බැඳීම නිසා තමයි පිරිනිවන් පාන දවසේ උන්වහන්සේ ඇඬුවේ. ඒ නිසා තමයි උන්වහන්සේ දිනපතා ඒ සේවාවන් සිද්ධ කළේ. ඒකෙන් කල්යාණ මිත්‍රත්වයේ පළදුවන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් කල්යාණ මිත්‍රයා ඇසුරු කළ යුත්තේ කුසල සිතෙන් ගරු කරමින් සහ උන්වහන්සේගෙන් අපේ ජීවිතයට අවශ්‍ය උපදේශය ලබා ගැනීම තමයි ඒකේ ප්‍රයෝජනය. කල්යාණ මිත්‍රයන්ට වංක වක්කුණු බරවුණු කල්යාණ මිත්‍රය අදිසර නැඹුරු වුණු සිතෙන් වාසය කරන්නට ඕනේ. ඒකට තමයි කල්යාණ මිත්‍රතා. අද කාලේ ඒක ගොඩාක් පහසුයි. කල්යාණ මිත්‍රයන් අපිට ඇසුරු කරන්න ලැබෙනවා දුර ඉඳලා. ඇයි? විද්‍යුත් මාර්ගයේ ඔස්සේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. තව එකක් තමයි කල්යාණ මිත්‍රය ඔබට හමු වෙනවා උන්වහන්සේ ලිපි පොත්පත් හරහා. පොත්පත් හරහා ලැබිලා තියෙනෙත් උන්වහන්සේගේ අදහස. බණ කිව්වත් එකයි, පොතේ ලිව්වත් එකයි, එකම උපදේශයෙන්. බණ කියනකොට, ඇසුරු කරනකොට ඒකේ සජීවී බවක් තියෙනවා. ඒ නිසා අපිට ගැටලුවක් ප්‍රශ්නයක් આવුවොත් විසඳ ගන්නට පුළුවන්. ඒක වෙන එකක්. ඒ නිසා ඒකේ ප්‍රයෝජන තියෙනවා ජීවත් වෙලා ඉන්නකොට, හම්බ වෙනකොට. පොත ලියනකොට එහෙම එකක් නැහැ. උන්වහන්සේ ලියලා ඉවරයි පොත. ඒ වෙලාව අපිට උන්වහන්සේගෙන් විමස ගන්නට ක්‍රමයක් නැහැ. ඒ පොතෙන්ම තමයි කරුණු කාරණා දැනගන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රයා අපිට හමු වෙනවා පොත්පත් හරහා, ධර්මදේශනා හරහා, ආයි වගේ විදිහවලට කල්යාණ මිත්‍රයාව ඇසුරු කරන්නට අපිට ලැබෙනවා. ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම කියලා කියන්නේ උන්වහන්සේගෙන් අවශ්‍ය උපදේශයන් ලබා ගැනීම, උන්වහන්සේගෙන් අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා ගැනීම. සමහර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට ආදර්ශ ලැබෙනවා. ඒක විශේෂයක්. ආදර්ශ මොනවාද? ආදර්ශ සීලවන්ත කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනකොට සීලයට හිත නැඹුරු වෙනවා කියන්න අවශ්‍ය නැහැ. වීරියවන්ත කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනකොට වීරියට හිත නැඹුරු වෙනවා. දුතාංගධාරී කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනකොට අපිට දුතාංග රකින්න හිතෙනවා. වුණ ඇසුරු කරනකොට අපිට ලැබෙනවා විශේෂ දෙයක්. ඒකත් කල්යාණ මිත්‍රයෙකුගෙන් ලැබෙන ලාභයක්. ධර්මයේ ඇසීම විතරක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාට දන් දීලා පින් කර ගැනීම විතරක් නෙවෙයි. විශේෂයෙන්ම මේ උපදෙස් ලැබීම, ආදර්ශය ලැබීම තමයි ප්‍රධානම කරුණ. මේ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න ලැබුණම අපිට ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය තමයි ධර්මශ්‍රවණය. ධර්මශ්‍රවණය. ඒ කල්යාණ මිත්‍රයන් අතර අග්‍රයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. නිවන් මාර්ගය, ධර්ම මාර්ගය හොයාගත්ත ඒ ලෝකයට දේශනා කරපු උත්තමයා. ඒ කල්යාණ මිත්‍රයා නිසා ලැබෙන දෙවෙනි ප්‍රයෝජනය, අනිවාර්ය ප්‍රයෝජනය තමයි ධර්ම ශ්‍රවණය. බණ අහන්නට පුළුවන් වෙනවා. ඒ බණ අහනකොට, බණ කියවනකොට, බණ අහනකොට ඒක මතක තියාගන්නට ඕනේ. බණ අහන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි උක්කුජ්ජ නිකුජ්ජ පඤ්ඤ. නිකුජ්ජ පඤ්ඤ කියලා කියන්නේ සමහර වෙලාවලට අපි භාජනයේ අරගෙන කන පිට ගහලා ඒකට වතුරක් කරනවා. මොකද වෙන්නේ? සම්පූර්ණ වතුර ටික අපතේ යනවා, එළියට යනවා. එන බණ අහනකොට සාවධානව බණ අහන්නේ නැහැ. ධර්මය අහන්නේ නැහැ. සාවධානව අහන්න නැතුව වෙන වෙන දේවල් බලනවා, වෙන වෙන දේට අවධානය දෙනවා. අද කාලේ සමහරවිට ෆෝන් එක පාවිච්චි කරනවා. අත්‍යවශ්‍ය දෙයකට නම් කරන්න දෙයක් නෑ. නමුත් සමහරුන්ට බෑ මේ අවධානය තියාගෙන අහන්න දෙකට ධර්මය අහන්න. ඒක නිකුජ්ජපඤ්ඤ. කොච්චර වතුර වත් කරා බිඳුවක්වත් ඒක ඇතුළට යන්නේ නෑනේ. අවධානයෙන් තොරව ධර්මය අහනවා නම් ඒ කෙනාට බණ කියන එක අපරාධයක්. තේරුමක් නෑ. මොකද හේතුව ඒක භික්ෂුන් වහන්සේට කැමති වෙන්නේ රුචි වෙන්නේ නෑ බණ කියන්න. බණ අහන්න සුදුසු පිරිස නැත්තම් බලෙන් බණ කියන එක තේරුමක් නෑ. කාලයක ආදමීමක් නෙ මොකටද? වැඩක් නෑනේ. මොකද සංසාරයක් කියනකොට අපි හැමෝම තනියනේ. ඒතර කාට හරි ධර්මය අසන්නට ඕනකම නැත්තම් අසන්නට ඕනකම තිබුණත් හරියට අහන්න බැරි නම් හිත විසිරිලා නම් ඒ කෙනාට බණ කියන එක දෙන බණ අහනකොට මතක තියාගන්න. උකුජ්ජපඤ්ඤ වෙන්නට එපා. උකුජ්ජපඤ්ඤ කියලා කියන්නේ භාජනේ අනිත් පැත්ත හරවලා තියන්නට එපා. ඒකෙන් බණ අහන එක අපරාධයි. ඒක දේශකයාගේ කාලයත් අපරාධයි, තමන්ගේ කාලයත් අපරාධයි. ඊළඟ උච්ඡංගපඤ්ඤ. උච්ඡංගපඤ්ඤ කියලා කියන්නේ ඔඩක්කුවේ තියෙන ප්‍රඥාව. ඔඩක්කුවේ තියෙන ප්‍රඥාව. ඔඩක්කුවේ තියෙන ප්‍රඥාව උපමාව තමයි මොකක් හරි ඔඩක්කුවේ තියාගෙන අපි එකපාරට නැගිටිනවනේ. මොකද වෙන්නේ? එකපාර බිම වැටෙනවා. බණ අහනකොට හොඳට අහනවා. අහපු බණ ටික ධර්මශාලාවෙම තියලා යනවා. උච්චන්න ඔඩක්කුවේ බණ පාඨක. ඒක අර නිකුජ්ජෙක් නටලා පොඩ්ඩක් හොඳයි. නිකුජ්ජෙක් කෙනා අවධානයේ නැහැ. එයා ඩිස්ට්‍රැක්ටඩ්. අවධානයේ නැහැ. එයාට බණ අහන්නට හරි එයා අවධානය දෙන්න තමාරු. අද කාලේ අපි දකින බොහෝ දෙනා තමයි සමහර ධර්ම දේශනාවලදී ඒ වෙන දේවල්ට හිතන ගොඩාක්ම ඉන්නේ දුරකතනේ නිසා. ඒකට ගොඩාක් අවධානය දෙනවා. මොකද සමහරට ඉන්න බෑ ඒකෙන් තොරව. ඒකට නිතර නිතර අවධානය. නිතර බණ අවධානය කැඩෙනවා. ඒක පන්තිවලත් වෙන දෙයක්. වෙන දෙයක්. ඒ ධර්ම දේශනාවේදී කරනවා නම් ඒක අපරා ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඒ දේ කරනවා නම් ඔබ දේශකයාට කරන අගෞරවයක් සාමාන්‍ය. ඒක මම පෞද්ගලිකව සලකන්නේ එහෙම. දේශකයාට කරන අගෞරවයක් කියන්නේ. එහෙම නැත්තම් ධර්මේ නාහිනට ඕන. තමන්ට ඒක කරන්නට බැරි නම්. බලෙන් එන්න කියන්නේ නැන්නේ තමන් නාහිනට ඕන. ඒ නිසා ඒ ධර්මයේ අහනකොට ආම සාවධානව මේ බණ අහන්නට හුරු වෙන්නට ඕන. හැබැයි මේ ධර්මයේ සාවධානව අහලත් සමහර වෙලාවලට ඒ බණ හිතේ දරා ගන්න බෑ අපිට. ඒක දරා ගන්න එක බරක් ඇත්තටම. සුතා දතා වචසා මනසානු පෙක්කිතා ඒක මතක තියා ගන්නට ඕනේ අහල් බණ. හිතට කාවද්ද ගන්නට ඕනේ බණ. ඒ තමයි උච්ඡංගපඤ්ඤ. එහෙම දැක්ක කත්තේ නැත්තම් එතනම දාලා යනවා. ඒ ඥානේ, ඒ දැනුම එතනම දාලා යනවා. ඒක අරයට වඩා පොඩ්ඩක් හොඳයි. මොකද මොහොතකට හරි චිත්තෝත්පාදයක් උපදිනවනේ. මොහොතකට හරි චිත්තෝත්පාදයක් උපදිනවනේ. ඒ වෙලාවේ මොකක් හරි දෙයක් තේරෙනවනේ ඒ වෙලාවට. අගය කරනවා නෙවෙයි අරකට වඩා හොඳයි. අරකට කියන්නේ සම්පූර්ණ අගෞරවයක්. ඒක සමහරුන්ට හැකිය එහෙම නැති බව තියෙනවා. එහෙම ફોકસ කරන්න බැරි බව තියෙනවා සමහරුන්ට. ඔය සමහර ලාවට මද්ද්‍රව්‍ය වෙච්ච එහෙම අබ්බැහි වෙච්ච අයට බණ කියනකොට විනාඩි 30කට 40කට වඩා වැඩි කරන්නේ දේශනාව. පොඩි ළමයින්ට බණ කියනකොට විනාඩි 30කට 40කට වැඩි කරන්නේ. මොකද ඔවුන්ට බෑ එක දිගට අවධානය දීලා අහන් ඉන්නට. ලොකු අපරාධ කරපු අයට එකට අහන් ඉන්න අමාරුයි. එක දිගට. ඒක නොහැකියාව. ඒක නොහැකිය. සමහර එකක් තියෙනවා ඕන් නැතිකම. ඒක අගෞරවය. පැහැදිලිව. ඒක අගෞරවය. උච්ඡංගපඤ්ඤ පුද්ගලයාට වෙන්නේ බණ ටික අහනවා, බණ ටික සමහරව ඉන්නවා මතක හිටින්නේ නැහැ. මතකේ දුර්වලයි. ඒක මහන්සි වෙන්න තෝ ගොඩක්. වෙහෙසෙන්න තෝ. සමහරව ඉන්නවා මතක තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ඕන නැතිකම. උච්ඡංගපඤ්ඤ. ඒක නා අවශ්‍යතාවයක් නෑ. වෙන දේවල් තමයි ප්‍රධාන. වෙන දේවල් තමයි ප්‍රධාන. ඔතන විශේෂයෙන්ම අපි අහන ධර්මය අමතක වෙන්නට ප්‍රධානතම හේතුව දෙවෙනි එක මතකේ නැතුකම නෙවෙයි. කියන්නේ හැම්බද්ද පදයක් මතක තියාගන්න කියන එක නෙවෙයි. ඒ අවශ්‍ය දේවල් ගොඩාක් හිතේ දරා ගන්නට ඕනේ. බණ පොතපත කියවනකොටත් එහෙමයි. බණ පොතපත කියවනකොටත් එහෙමයි. ඔය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ අහලා තිබුණේ පාරක් ඔය බොහෝ දින සාකච්ඡාවකදී ලස්සන උපදේශයක් ලබා දුන්නා. සමහරු කියනවා කරුණු කාරණා මතක හිටින්නේ නැහැ. නැස් කියපු දෙයක් නැහැ. එහෙම මතක හිටින්නේ නැහැ කියලා එකක් නැහැ. අපි කාටත් අපේ ගෙදරට යන පාර මතක වෙන්නේ නැහැ. ඇයි හේතුව? කරුණු දෙකක්. එක වැදගත්. ගෙදරට යන පාර මතකයි නම් ඔෆිස් ගිහිල්ලා වෙන දිහාවකට යන්න වෙන්නේ. ගෙදරට යන පාර පළවෙනි දවසේ ඉඳලාම ලෑන්ඩ්මාක්ස් එකම අරගෙන අලුත් ගෙදරකට මූ වුණා කියලා හිතන් අනිවාර්යෙන් අහවල්තන කියලා මතක තියාගන්න ඕනේ. ලොකු අවධානයකින් ඉන්නට ඕනේ. දෙවෙනි එක මොකද්ද? හැමදාම ගෙදර යන නිසා ගෙදරට යන පාර අනිවාර්යෙන් හිතට කාවදිනු. යමක් මතක තියාගන්නට ඕනේ නම් කරුණු දෙකක් තියෙනවා. කරුණු දෙකක්. ඒක වැදගත් වෙන්නට ඕනේ. නොවැදගත් දේවල් මතක තියාගන්නේ අපි. නේද? නොවැදගත් දේවල් මතක තියාගන්නේ. දැන් හැම මිනිස්සයාගේම නම මතක තියාගන්නේ නැහැ. හම්බෙන මිනිස්සයා. මොකද අපිට වැදගත් නැහැ. වැදගත් කෙනාගේ නම මතක තියාගන්න අපි. අනිත් එක නිතර නිතර යෙදෙන්නට ඕනේ ධර්මයේ නිතර කියවන්නට ඕනේ නිතර බණ අහන්නට ඕනේ ඒක රිපීට් කරා හැමදේ සමහරට එකම දේ කියවන්නට ඕනේ එතකොට මතක හිටිනවා ඒ නිසා ඒකට වැදගත්කමක් දීම වැදගත් ධර්මයේ වැදගත් වෙන්නට ඕනේ මේ ජීවිතේ නැවත නැවත ධර්මයේ යෙදෙන්නට ඕනේ මේ කරුණු දෙක තියෙනවා නම් එතනදී මතක තබාගත නොහැකි කියලා දෙයක් නැහැ මතක තියාගන්න ඒක ධර්ම ඉගෙන ගන්න ළමයින්ටත් එහෙම. ඔය ඒස මම අහලා තියෙන කතාවක්. නාවුයිනි අරිදම්ම ස්වාමීන් වහන්සේගෙන් එකපාරක් ස්වාමීනාස කෙනෙක් අහනවා ප්‍රශ්නයක්. කොහොමද මෙච්චර දේවල් හිතේ රැඳුනේ? මෙච්චර දේවල් මතක කොහොමද ධර්මයේ ගැන? ඒ වෙලාවේ කියපු උත්තරයක් තමයි එක වෙලාවක කියන උන්වහන්සේ ආනාපාන සතිය වඩන නිසා මතකයි කියන්නේ. තව වෙලාවක කියලා තියෙන මම ආයුෂ්මතුන් මේ ධර්මයේ ඉගෙන ගත්තේ බොහෝම ශ්‍රද්ධාවකින් මම බොහෝම ගරුත්වයකින් මේ ධර්මය ඉගෙන ගත්තා. ඒ හැන ගම බණ පදයක්ම මට වැදගත්. බුද්ධ වචනේ මට වැදගත්. ඒ නිසා මට මේ කරුණ කියවනකොට හිතේ මතකද මතක තියා තමන්ට වැදගත් කරුණක් නම් ඒක මතක වෙනවා. අඩුම ධර්මයේ අදහසාරි මතක දෙනවා. උන්වහන්සේලාට ඒ වචනයක පව මතකයි. විශේෂත්වයක් තියෙන නිසා. අඩුම ධර්මයේ අදහස ඒ සංකල්පයේ හිතට රැඳෙනවා. ඒක ජීවිතේ වැදගත් නිසා ඒ නිසා අපි ධර්මය අහනකොට ඒ වෙලාවේ තේරුම් අරගෙන එතන දාලා යනවා නම් ඒකට කියන උච්ඡංග උකුලේ තියෙන ප්‍රඥාව බඳු පුද්ගලයා. ඒක වෙන්නත් බෑ. ඒකෙන් ප්‍රයෝජන ගන්නට බෑ. ତොර නික්කුජ්ජ පඤ්ඤ පුද්ගලයා නික්කුජ්ජ කියලා කියන්නේ වහලා තියෙන වාජනය වගේ උච්චංග පඤ්ඤ ඔඩක්කුවේ තියෙන ප්‍රඥා වගේ බණ අහන්නට කියලා කියන්නේ උක්කුඤ්ඤ පඤ්ඤ උක්කුජ්ජ කියලා කියන්නේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජය කියලා කියන්නේ වහ අනිත් පැත්ත ගහලා තිබ්බ එකක් උඩ පැත්ත හැරවුවොත් වාජනේ උඩ පැත්ත හරවල වතුර දැම්මොත් මොකද වෙන්නේ සියලු වතුර ටික ඒකේ රැඳෙනවානේ ඒ වගේ මේ කියවෙන ධර්මය හොඳට හිතෙහි දරා ගන්න ඕනේ එහෙම බණ ඇසීමක් මේ කියන්නේ නැත්තම් ධර්මය අහන්න ඇවිල්ලා බණ තියෙන නිසා බණ අහනවා දැන් සමහර ලාවට නිකන් ඉන්නකොට බණ අහනවා උයන පිහන කමක් නෑ එහෙම හරි අහන්නේ කොහොඳයි මොකක් හරි බණ පදයක් ඇහෙන කෙනෙක් ගැටලුවක් නෙවෙයි නමුත් එහෙම බණ අහලා දියුණුව ගන්නට බෑ ඒ බණ අවධානයෙන් අහන්නට ඕනේ ඕන කමෙන් අහන්නට ඕනේ හිතට දරා ගන්නට ඕනේ ඒකට උක්කුජ්ජ පඤ්ඤ පුද්ගලයා අන කල්යාණ මිත්‍රයා ලැබිලා ඒ කල්යාණ මිත්‍රයාගෙන් බණ අහන්නට ඕනේ එහෙමයි පොතක් පතක් කියවනවා නම් ධර්ම පොතක් කියවනකොට ඒක විශේෂයෙන් ලකුණු කරගන්නට ඕන දේවල්. මාක් කරගන්නට ඕන. ප්‍රශ්න ලියා ගන්නට ඕන. ප්‍රශ්න අහලා විසඳ ගන්නට ඕනි. ඒ වගේ කරනකොට තමයි මේ පොතේ තියෙන එක හිතට කාවදින්නේ. එහෙම නැත්නම් නිකන් නවකතා පොතක් කියවනවා වගේ කියවලා හරියන්නේ නැහැ බණ පොතම. සමහරලාට එහෙම කියවන්න හිතන අවස්ථාවක් නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි හිතට ගන්නට ඕනේ නම් ඒවා වල සලකුණු දාගෙන හයිලයිට් කරගෙන වෙන පොත්වල ලියාගෙන පැත්තකින් උන්නම් කරුණක් ලියාගෙන ඒ වගේ මේක නැවත නැවත බල බල අපි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට නේ පාඩම් කරනකොට එහෙම නේ ඒ වගේ ධර්මී කරගන්නට ඕන. එතකොට තමයි ඒ කල්යාණ මිත්‍රයා නිසා ලැබෙන ධර්ම ශ්‍රවණයේ සිද්ධ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රයා ඇසුරු කරනකොට අද කාලේకి ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. පොත් ඇසුරෙන් කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න පුළුවන්. සමාජ මාධ්‍යයෙන්, විද්‍යුත් මාධ්‍යයෙන් කල්යාණ මිත්‍රව ඇසුරු කරන්නට පුළුවන්. නැත්තම් විටින් විට ඇවිල්ලා දෙන දේශනා වලින් ඇසුරු කරන්න පුළුවන්. නැත්තම් නිතිපතා Tamanට ලැබෙන පන්සලෙන් ආරන්නේ ඇසුරු කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවෙන් ධර්ම ශ්‍රවණයේ සිද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ ධර්ම ශ්‍රවණයත් වෙනකොට නිගම්බ නැසීමක් නෙවෙයි කියන්නේ. හොඳට මතක තියාගන්න, පොත කියවනකොට, බණ අහනකොට ඒ හිතේ දරා ගන්නට ඕනේ. ගණ ගන්නට ඕනේ. ඒක ස්වාමීන් වහන්සේලාට වෙන්නේ ගුරුවරයා උගන්වනවා. අන්න ධර්ම ශ්‍රවණයක් සිද්ධ වෙනවා. ඇසුරු කරන්න හම්බ වෙනවා. පාඩම් කරන්නට ඕනේ. කටපාඩම් කරන්නට ඕනේ. හිතේ දරා ගන්නට ඕනේ. ප්‍රශ්න විසඳන්නට ඕනේ. මෙහෙම තමයි මේ ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ. තුන්වෙනි සෝතාපට්ටි අංගය යෝනිසෝ මානසිකාරේ. මොකද්ද සිද්ධවන්නේ? අර ඉගෙනගත්ත ධර්මය අනුව කල්පනා කරනවා. යෝනිසෝ නිවැරදි ක්‍රමයට සත්‍යයට අනුව ඥානයට අනුව කල්පනා කරනවා. නියම මාර්ගයෙන් කල්පනා කරනවා. පතයෙන් කල්පනා කරනවා. එතන යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ නියමාකාරයෙන් මානසිකාරය සිද්ධ කරන්නට ඕනේ. මේක ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාදයක්. මොකද මේ යෝනිසෝ මනසිකාරයේහි පදනම ධර්ම ශ්‍රවණය. හිතනකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක් හිතන්නට ඕනේ යම් කිසි පදනම් සහිත දැනුමක ඉඳලා. අහසට හිතනවා වගේ හිතන්නට බෑ. හරි අමාරුයි ඒක. සංකල්පයක් හිතන එක. එහෙම හිතන්නට පුළුවන් දෙකොටසක් ඉන්නවා. පස්චිම භවික මහා බෝධිසත්වවරුයි පස්ප්‍රත්‍යේක බෝධිසත්වවරුයි. චින්තාමේ වශයෙන් මේ ධර්ම මාර්ගයේ හිතලා ගන්නවා. ඒක පුළුවන්. උන්ට ධර්ම ශ්‍රවණය ඕනේ. උන්ට කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍ය නැහැ. පසේ බුදුරොන්ට යම් යම් මට්ටමින් කල්යාණ මිත්‍රත්ව ලැබිලා තියෙනවා. පැවිදි කරවලා, සිල් දීලා, සමාධි උපදවන්න උපකාර කරලා එහෙම තියෙනට පුළුවන්. නමුත් විදර්ශනා මාර්ගයේදී කල්යාණ මිත්‍රයෝ නැහැ උන්ට. ධර්ම ශ්‍රවණයක් සිද්ධවන්නේ නැහැ. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඉගෙනගත් ධර්මයට අනුව පදනම් වෙලා නිවැරදි ආකාරයෙන් සිටීම ශ්‍රාවකයන්ගේ යෝනිසෝ මනසිකාරය. මහා බෝධිසත්වවරුන්ගේ ප්‍රත්‍යේක බෝධිසත්වවරුන්ගේ අවසානාත්ම භාවයේදී එමනේ උනාසෙලා තනියම හිතලා මේ ධර්ම මාර්ගය නිවන් මාර්ගය තේරුම් ගන්නවා. ඒ තමයි ප්‍රඥා මහිමේ තනියම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට සමර්ථ බව. ශ්‍රාවකයන්නේ අපි කොහොමද හිතන්නට ඕන? ශ්‍රාවකයෝ වන අපි ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ හිතේ දරාගෙන ඒ ධර්මයට අනුකූලව හිතන්නට ඕන. ධර්මයට අනුකූලව තීරණ ගන්නට ඕන. මේක තමයි මෙතන වැදගත්. ධර්මයට අනුකූලව හිතන්නට ඕනේ, ධර්මයට අනුකූලව තීරණ ගන්නට ඕනේ. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යම්කිසි ක්‍රියාවක් කරනවාද නැද්ද? දැන් මේක කළ යුතුද නැද්ද? මා කළ යුත්තේ කුමක්ද? මේ ආදී ලෙසට කල්පනා කිරීම. ඒක තව තැනක අපට හම් වෙනවා සාත්තක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ කියලා. මේ දෙක බොහොම සමානයි. යෝනිසෝ මනසිකාරයේදී කරන්නේ ඉගෙනගත් ධර්මයට අනුකූලව කල්පනා කරනවා. මේක කුසල්ද අකුසල්ද? මේක කලියුත්තක්ද නොකලියුත්තක්ද? මා මේක කලියුතුද නැතිද? මේ ආදී ලෙසට කල්පනා කරනවා. ඊට පස්සේ ඒ ධර්මයට අනුව හිතනවා මෙසේ මෙසේ කළ යුතුයි, මෙසේ මෙසේ පින්කම් කළ යුතුයි, සිල් සමාදන් විය යුතුයි, භාවනා කළ යුතුයි, මේ ආදී ලෙසට මනසිකාරය කරනවා. ඒ වගේම ධර්ම කරුණු ගැඹුරෙන් හිතනවා මේ නිසා තමයි කර්මයට විපාකයක් තියෙන්නේ, මේ නිසා තමයි මට උප්පත්තියක් තියෙන්නේ, මේ ආදී ලෙසට තමයි කෙලෙස් ප්‍රහාණය වන්නේ. දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් හිතනවා. යෝනිසෝ මනසිකාර කරනවා. මනසින් කල්පනා කරනවා. විශේෂයෙන් ඔය යෝනිසෝ මනසිකාරයේ එන තැනක් තමයි දැන් ඔන්න අවස්ථාවක් ලම් වෙනවා Tamanට. හිතා ගන්න හොඳ වැදගත් ධර්ම දේශනාවකට යන්න තියෙනවා. TV එකේ මැච් එකක් යනවා. මේ දෙකෙන් මොකද තෝරන්නේ? නැත්තම් මියුසිකල් ෂෝ එකක් තියෙනවා. අද කාලේ ලේසි. මැච් එක ලයිව් බලලා බන බහනවා රෙකෝඩින්. ඒකත් පුළුවන් කමක් නැහැ. නැහැ සමායි දැන් මෙහෙම අවස්ථාවක් මේ දෙක සජීවී මේක එක අවස්ථාවයි තෝරගන්නට තියෙන්නේ. එක අවස්ථාවයි තියෙන්නේ. දානෙකට යන අවස්ථාවක් හිතා. දැන් බන නම් රෙකෝඩින් එක අහලා පුළුවන්. බානෙට දැන් දානෙ කරන්න බෑනේ රිපීට් එක. දානෙ රෙකෝඩින් කරන්න බෑනේ. ඒකේ දාට යන්නට ඕනේ. දර කියලා කායිකව සම්බන්ධ වෙන්නට ඕනේ නැත්තම් මුදල් ටික යවන්න පුළුවන්. නමුත් කායිකව සම්බන්ධ වෙනකොට තමයි ඒක පින වැඩි. ඒක යෙදෙනකොට තමයි පින වැඩි. දැන් එතකොට මේ වගේ අවස්ථාවෙදි කල්පනා කරනවා මොකටද යන්නේ මොකටද? දානේ දීමේ ප්‍රයෝජන. සංගීත සඳහසේ ප්‍රයෝජන. يعني වැඩ යන්න එපා කියන එක නෙවෙයි ගිහි ආයට. නමුත් ඒ දෙකේ අවස්ථාවක් ලැබෙනකොට කවරක්ද වැඩිපුර ප්‍රයෝජන මට? කුමක් කිරීමෙන්ද මට සසරින් ඈතර වෙන්න පුළුවන්? කුමක් කිරීමෙන්ද මගේ ආධ්‍යාත්මික දියුණුව සිද්ධවන්නේ? මේ මානසිකාරය සිද්ධ කරන්න. මේ මානසිකාර කරනකොට අන්න ධර්ම ශ්‍රවණේහි ප්‍රයෝජන වහිතානම් ඒක යෝනිසෝ මානසිකාරයක්. ධර්ම ශ්‍රවණේ නොකිරීමේ දානෙට සහභාගී නොවීමේ ආදීනව කල්පනා කරානම් ඒ කරුණ වැටුණානම් අන්න යෝනිසෝ මානසිකාරය. අනේ කමක් නැ ඊට වඩා මට වැදගත් මේ කාම දේහි නැත්තම් විනෝදේහි යෙදීම මේක ඊට වඩා වැදගත් කියලා මේකට නැඹුරුව අපරාධ මේ අවස්ථාව මගහැරෙන අවස්ථාව මේක වටිනා අවස්ථාවක් කියලා අර සංගීතය ගැන තරංගයේ ගැන ඒකේ වටිනාකම හිතෙන්න පටන් ගත්තොත් ඒකට නැඹුරුව කල්පනාව සිද්ධ වුණොත් අරකට වඩා අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ගෙදරට යම් සතෙක් කැවිලා බාදයි කුරුමි සතෙක් මැරුවා නම් ලේසි වැඩේ ඉවරයි මැරුවා විසික් කරා. අතනදී අල්ලගෙන ගිහිල්ලා පැත්තකින් තියලා ලොකු මහන්සියක් වෙන්නට ඕන. මේ වෙලාවේදී සතාගෙන් මරලා හරි නිදහස් වීම කරදරයක් නෑ මට වැඩ ටික කරගන්න යන්න පුළුවන් කියලා හිතුණා. අන්න අයෝනිසෝ මනසිකාරය. නෑ සීලය රැකගෙන මෙතනදී මම කරන්නට ඕනේ සීලයක් රැකගෙන සතාවත් රැකගෙන මගේ ජීවිත පිරිසුදු කර ගැනීම කියලා හිතනවා නම් මෙන්න යෝනිසෝ මනසිකාරය. මේ විදිහට ඒ අවස්ථාවේදී පතයට අනු නිවැරදි ක්‍රමයට සත්‍යයට අනුකූල වෙන විදිහට මනසිකාරය සිද්ධ කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඔය අයෝනිසෝ මනසිකාරය කියනකොට වැරදි වැඩ කරන්න හිතීමත් වැරදි සංකල්පනා හිතීම එනවනේ අපිට සබ්භාසව සූත්‍රයේදීනේ. වැරදි ලෙස මානසිකාර කිරීම නිසා තමයි මිත්‍යා දෘෂ්ටියට පත්වන්නේ. ආශ්‍රවයන් ඇති කරගන්නේ. වැරදි අදහස් වල සක්කාය දිට්ඨියට පත්වන්නේ. ඒ නිසා ඒ යෝනිසෝ මානසිකාරේ අයෝනිසෝ මානසිකාරේ කියන එක ඉතාම පුළුල් මාතෘකාවක්. යම් කිසි වැඩක් කරන්න යනකොට මේ වැඩේ කිරීම නිසා මට සිද්ධ වෙන ප්‍රයෝජනය, ලාභය, පාඩුව, ගුණේ දියුණුව, ගුණේ පිරීම මේක කල්පනා කරන්නට ඕනේ. ඒක නිවැරදි ලෙස හිතන්නට ඕනේ. මම කවුරු හරි මිනි මරලා සල්ලි හොයනවා නම් එයාට හිතෙනවා නෑ මම මේ ධනය හොයලා මේ විදිහේ සැප විඳිනවා. මේ විදිහේ තැනකටපත් වෙනවා. ඒක නිසා දරු පාල නඩත්තු කරන්න යන්නට ඕනි. ඒ නිසා ඔහු මොකද කරන්නේ? ඒක සාධාරණීය වෙන්න හිතනවා. මේක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එයාට කියයි කරුණාකාරම මම හිතපු නිසා මේක කරේ. ඔහුට තියෙ හේතු මොකද? හැමෝම කරන්නේ යම් කිසි හේතුවක් උඩනේ. යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ, යම් කිසි ඉලක්කයක් ඇතුවනේ ඕනම දෙයක් කරන්නේ. ඒක සාධාරණීකරණය කරන මේ නිසා මම කරා. නමුත් නීතියේ ඉදිරියේ ඒකට අවස්ථාව නැහෙනි. මිනි මරුවා නම් මිනි මරුවා. ආ ඒ වගේ තමයි කර්ම න්‍යායේදී ඔබ
වැරදි විදියටද හරි විදියටද හිතුවේ ඒ වෙලාවේ මට දැනුම තිබුණේ නැහැ, ඒ වෙලාවේ නිවැරදි ධර්මඥානෙ තිබුණේ නැහැ, කල්යාණ මිත්‍රයා හමු වුණේ නැහැ, ඒක කතා දාලා නැහැ. හිතුවේ හරි ක්‍රමයටද හිතුවේ වැරදි ක්‍රමයටද කියලා බලපන්. එහෙනම් මතක තියාගන්න, මේ හරි වැරදි සිතීම් දෙක තීරණය වන්නේ ලෝකයෙහි පවතින ධර්ම නියාමයේ අනුව. ඉදප්පච්චයතා පටිච්ච සමුත්පාදයේ අනුව. ඒක තමයි ධර්ම නියාමයේ ධර්මතාවය, හේතුඵලය, ක්‍රියාත්මක වෙන ක්‍රමය. ඔබ දැනුම සහිතව හිටියත් නැතිව හිටියත්, මුලා වෙලා හිටියත්, සත්‍ය තේරුම් අරන් හිටියත්, මොන ක්‍රමයෙන් හරි බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත්, වැරදි ක්‍රමයට හිතලා අයෝනිසෝ මනසිකාරයේ සිද්ධ කරලා වැරදි දෙයක් සිද්ධ කළොත් කර්ම විපාකෙ හම්බ වෙනවා. ඒ වගේම බෞද්ධයෙක් නොවුනත් හරි විදියට හිතලා හරි දෙයක් කරලා හොඳ වැඩක් සිද්ධ කළොත් ඒකට සැප විපාකෙ හම්බ වෙනවා. මේ ධර්ම නියාමයේ ලෝකී ක්‍රියාත්මකයි. ඒක අවබෝධ කිරීම තමයි තථාගතයන් වහන්සේ සිද්ධ කරන්නේ. තථාගතයන් සිද්ධ කරන්නේ ඒකයි. අනිත්‍යතාවය කියන්නේ ධර්මතාවයක්. දුක්ඛතාවය, අනාත්මතාවය ධර්මතාවය. රහත් වෙනකොටත් කරන්නේ මේ ධර්ම නියාම අවබෝධ කර ගැනීම. ඒවා තේරුම් ගැනීම. ඒකයි මේ සිද්ධ කරන්නේ. ඒක අවබෝධ කරගත්ත කෙනා දන්නවා මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්ම තලවල පවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය නොඅඩුව තියෙනවා. ඒ නිසා මොන භවයේ ලැබුවත් දුකින් මිදීමක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා රහත් වෙනවා කියලා කියන්නේ මාර්ගඵල ලැබනවා කියන්නේ අර සත්‍ය ධර්මතාවයේ නියාමයේ තේරුම් ගැනීම. සත්‍ය තේරුම් ගැනීමක්. ධර්ම නියාමයේ තේරුම් ගැනීම. එතකොට මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක තීරණය වෙන්නේ ලෝකේ පවතින ධර්ම නියාමයට කොතෙක් දුරට මේක අනුකූලද, කොතෙක් දුරට මේක අනුයාතද, සමපාත වේද කියන නියාමයේ උඩ. ඒකට උපකාරකයි සත්‍ය ධර්මය. ඒකට උපකාරකයි සත්‍ය ධර්මය. දේශනා කරපු ආර්ය සත්‍ය නැත්තම් පටිච්ච සමුප්පාද දේශනාව, කර්ම විපාක දේශනාව, සත්‍ය දේශනා ටිකක් තියෙනතුන්. මේ සත්‍ය දේශනා ලැබෙන්නේ සත්‍ය අවබෝධ කර කෙනෙක් නිසා, තථාගතයන් වහන්සේ නිසා. එකිනෙකට සම්බන්ධයි. තථාගතයන් වහන්සේ කල්යාණ මිත්‍රයා සත්‍ය අවබෝධ කරගෙන ඒක දේශනා කරනවා. ඒ බණ ටික අහලා ඒ සත්‍ය අපි තේරුම් ගන්නවා. මතක තියාගන්න, සත්‍ය අසත්‍ය භාවය කියන එක හැමතිස්සෙම මනසෙක සම්බන්ධයි. මනසෙක සම්බන්ධයි. ඒකට කියනවා බටහිර දර්ශනයේහි mental propositional attitudes, mental content. විශේෂයෙන් mental content එක. අපි හිතනවා අපේ මනසින්, චෛතසික වලින්, සිත් වලින්. එවෙල අපිට අදහසක් හිතට එනවා, යම් අදහසක්. ඒකට කියනවා චිත්ත නිමිත්ත කියලා අපි ධර්මයේ. අදහසක් හිතට පැමිණෙනවා. බටහිර කියන්නේ ඒකට mental content කියලා. මේ අදහස ලෝකයේ පවතින දෙයක් එක්ක කොතෙක් දුරට සමපාතද නැද්ද කියන එක මත තමයි ඔබේ අදහස සත්‍යද අසත්‍යද කියලා තීරණය වෙන්නේ. ඔතන තේරුම් ගන්න. අපි දරනවා අදහසක්, අපි තේරුම් අරන් ඉන්නවා යම් දෙයක්, අපි යමක් ප්‍රකාශ කර සිටිනවා, එකෙන් යම් කිසි අදහසක් ගම්මේ වෙනවා. ඒ අදහස ලෝකයේහි පවතින නියාමයේ සමග, පවතින දේ සමග කොතෙක් දුරට අනුයා ගැලපෙනවද කියන එක මත තමයි ඔබගේ ප්‍රකාශනය සත්‍යද අසත්‍යද කියලා තීරණය වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තත අවිතත අනඤ්‍ය තත කියලා. උදාරයන්ස දේශනා කරපු සත්‍යය තත ඒ ලෙස තමයි. අවිතත එක බොරු වෙන්නේ නැහැ. අනඤ්‍ය තත එක විනාකාරයෙන් නැහැ. යම්සේ දේශනා කරාද ඒ ලෙසටම පවතිනවා. ඒ නිසා එක සත්‍යයක්. ତොට ඒ පවතින සත්‍ය, ඒ සත්‍ය තේරුම් ගන්න අපි ධර්ම දේශනාව තුලින්. ඒ ධර්ම දේශනාව අනුව හිතනවා දැන්. තියෙන ධර්ම න්‍යායට අනුකූල වෙන විදිහට හිතනවා. දැන් වැදගත් මතන්න මේ යෝනිසෝ මානසිකාරයේ එන්නට නම්
ධර්ම ශ්‍රවණයක් තියෙන්නට
ඕන. නිවැරදි ධර්ම ශ්‍රවණය.
සද්ධර්මයක් ඇහෙන්නට
ඕන. ඒ සද්ධර්මය ඇහෙන්නට නම් එක්කෝ එක අවබෝධ කරපුව ඉගෙනගත්ත කල්යාණ මිත්‍රයා ඉන්නට ඕනි. ඒක වැදගත්. සමේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් මෙහි මුල කොහි හරි ඉන්නට ඕනි මේ ගමන් මගේ. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි සියල්ලේ මූලය. උන්වහන්සේ මුල් කරගෙන අපි මේ බණ කිව්වත් උන්වහන්සේ අවබෝධ කරගත්ත බණ පරම්පරා මුඛගතව ඇවිල්ලා ඒක තේරුම් ගන්න අපි මේ කියන්නේ. මේක අවබෝධ කරපු කෙනෙක් ඒ තමයි මේ සියල්ලේ ප්‍රභවය. සුඛෝ බුද්ධානං උප්පාදෝ කිව්ව එකනේ. බුදුවරුන්ගේ උප්පාදය බුදුවරුන්ගේ අරිහත්ත්වයට පත්වීම බුදුවරුන් කෙලෙස් කපල සම්මා සම්බුද්ධත්වයට පත්වීම සුඛෝ සැපයට සැපයේ මූලය හේතුව නෙමෙයි මූලය යම් ලෝකෝත්තර ලෞකික සැප ලැබනවා නම් ආධ්‍යාත්මිකව ඒ සියල්ලෙහි මූලය බුදුන්ගේ බුද්ධත්වය ඒ සත්‍ය අවබෝධය ඒ සත්‍ය අවබෝධයේ මත පදනම් වෙලා තමයි ඒ සත්පුරුෂයා ලෝකයට සත්‍ය ධර්මයේ දේශනා කරේ ඒ සත්‍ය ධර්මයේ අහලා තමයි ඒ මත පිහිටලා අපි යෝනිසෝව මානසිකාරය සිද්ධ කරන්නේ ඒට අනුකූලස මානසිකාරය සිද්ධ කරන්නේ යෝනිසෝ මානසිකාරය anu නිවැරදි චින්තනය ඒ යෝනිසෝ මානසිකාරයේදී හැමතිස්සෙම කුසලය කුසලයේ ලෙස හිතනවා අකුසලය අකුසලයේ ලෙස හිතනවා කුසලයේ ආනිසංස දැනගන්නවා අකුසලයේ ආදීනව දැනගන්නවා මේක තමයි වෙන්න සිද්ධවන්නේ දැන් කලියුත්තේ මොකද්ද නොකලියුත්තේ මොකද්ද දැන් මේක කල යුතුද නැතිද මේ කියන මානසිකාරය සිද්ධ වෙනවා මේකට යෝනිසෝ මානසිකාරය සැලසුම් කරනවා මම අසවල් තැනට ගිහිල්ලා අහවල් කාලේ භවනා කරනවා ඒක සම්මා සංකල්පේ අහවල් දේවල් සිද්ධ කරනවා ආදී ලෙසට අපි හිතනවා මේ සියල්ලම වැටෙන්නේ යෝනිසෝ මානසිකාරයට ඥාන සංප්‍රයුක්තව කල්පනා කිරීම යෝනිසෝ මානසිකාරය. තව ක්‍රමයකට මේක විස්තර වෙනවා අභිධර්ම ක්‍රමයෙන්. ආවර්ජන සිත මානසිකාරය ලෙස දක්වලා ජවන සිතට పూర్වෙහි පහළ වෙන මනෝద్්වාර ආවර්ජන සිතේ තීරණ ගැනීම අනුව තමයි ජවනයේහි කුසල අකුසල භාවයේ තීරණය වන්නේ. කුසල අකුසල භාවයේ තීරණය වන්නේ. මනෝద్්වාර ආවර්ජන සිත ආවර්ජන කෘත්‍ය සිද්ධ කරනවා. හැබැයි මේ වෙලාවෙම වොත්තපණයට කිට්ටු කෘත්‍යකුත් එතන සිද්ධ වෙනවා. ඒකෙන් තීරණයක් කරගන්නවා මෙසේද මෙසේද කියලා. ඒ ආවර්ජන ඉන්සයිගේ වීර්ය චෛසිකය දෙනවා. ඒ ආවර්ජන සිතෙන් කරන්නා වූ තීරණ ගැනීම කරන්නා වූ කෘත්‍ය ඒ සාමාන්‍ය කියන ආවර්ජන කෘත්‍ය කියලා. මොකද එතන තීරණයක් සහිත ආවර්ජනයක් සිද්ධ වෙනවා. පංචද්වාර රජුට වෙනස්. ඒ ආවර්ජනය නිසා ඔන්න සිද්ධ වෙනවා මොකද්ද? කුසලා කුසල භාවය. ඒ නිසා ඒ ආවර්ජන සිතට යෝනිසෝ අයෝනිසෝ මානසිකාරය කියලා කියනවා. ඒ ආවර්ජන සිතට. පංචද්වාර ආවර්ජන සිතට කියන්නට පුළුවන් අර මොකේද? ඉන්ද්‍රිය සංවර සීලෙහි ගන්න පරියාය අනුව. තවත් යෝනිසෝ අයෝනිසෝ මානසිකාරයක් අපිට හම්බ වෙනවා ඒ තමයි විදර්ශනා භාවනා වඩනකොට යෝගාවචරයෝ සංස්කාර ධර්මියෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා ඒ කරන හැම මෙනෙහි කිරීමක්ම පසුපසු විදර්ශනා ඥාණයට ප්‍රත්‍ය වෙනවා ඥාණයට ප්‍රත්‍ය වෙනවා භාවනාවට ප්‍රත්‍ය වෙනවා ඒ නිසා పూర్ව ත්‍රිලක්ෂණ මානසිකාරයෝ යෝනිසෝ මානසිකාරය ලෙස හඳුන්වන එක විදර්ශනා පරයය. මුලින් කිව්වේ සූත්‍රාන්ත පරයය. දෙවෙනියට කිව්වේ අභිධර්ම පරයය. ඒ යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ කෙටියෙන් කීවොත් යම් කිසි දෙයක් කරන්නට අවස්ථාව එනකොට කාලය පැමිණෙනකොට මොනවත් නොකර ඉන්න වෙලාවක දැන් කරන්න මොකක් හරි දෙයක් කරන්නට නැඹුරු වෙනකොට තමන් ඒ දේ කරනවාද නැද්ද කිරීමේ ප්‍රයෝජන ආනිසංස නොකිරීමේ ආදීනව කිරීමේ ආදීනව ආදී මෙනෙහි කරලා මේක කළ යුතුයි නොකළ යුතුයි ආදී ලෙසට කල්පනා කිරීම යෝනිසෝ මනසිකාරය. ඒ වගේම අපි කල්පනා කරනවා ධර්මයට අනුකූලව මේක කුසල් අකුසල් තියෙන්නේ මේ නිසා, කර්ම රැස්වන්නේ මේ නිසා, පුනරුත්පත්තියක් සිද්ධවන්නේ මේ නිසා, මේ ආදී ලෙසට ඉගෙනගත් ධර්මයන් හිත තුළ නැවත නැවත මනසිකාර කරමින් ඒවායේ සත්‍යතාවය තේරුම් ගන්නවා. ඒ වගේම හරි නියමාකාරයෙන් මනසිකාරයක යෙදෙනවා. ඒක උපකාර වෙනවා සම්මා දිට්ඨියට සහ ඉදිරි සියලු කුසල් සිද්ධ කර ගැනීමට. එනිසා මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නියමාකාරයෙන් කල්පනා කිරීම, නියමාකාරයෙන් තීරණ ගැනීම, හරි තීරණ ගැනීම, හරි ඩිසිෂන් මේකින් බව. ඒක ලෝකය පිළිබඳව හරි තීරණ ගැනීම වෙන්න පුළුවන්. තමන් සිදු කරන්න යන කර්මයන් පිළිබඳ හරි තීරණ. ඒක තව ක්‍රමයකට කිව්වොත් තමන්ට ලැබෙන අරමුණු සම්බන්ධයෙන් නිවැරදි ලෙස හිතීම සහ කරන්න යන ක්‍රියා සම්බන්ධයෙන් නිවැරදි ලෙස තීරණය කිරීම. කායිකව වාචිකව මානසිකව මම මේ සිද්ධ කරන්න යන ක්‍රියාවෙන් ආදීනව ආනිසංස හොඳට තේරුම්ගෙන කිරලා මැනලා කල්පනා කිරීමත්, ඒ වගේම තමන්ට ලැබෙන අරමුණු සම්බන්ධයෙන් මේවා ඉෂ්ටද සුබද ආදී ලෙසට, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලෙසට, ඒවා ඒවායේ තියෙන සත්‍ය අසත්‍ය භාවය අනුව කල්පනා කිරීම සිටීමත් යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය සිද්ධ කිරීම තුළ ඊළඟට වෙන දේ අවශ්‍ය දේ මොකක්ද? දැන් කරුණු තුනක්නේ. කල්යාණ මිත්‍රයා ඉන්නට ඕනේ, ධර්මශ්‍රවණයේ දෙන්නට ඕනේ, යෝනිසෝ මනසිකාරයේ තියෙන්නට ඕනේ. ඒ යෝනිසෝ මානසිකාරයේ පදනම ධර්මශ්‍රවණී. එහෙම නැත්නම් මොනව හිතයිද දන්නේ නැහැ. මොන මොන සංකල්ප වලට එයිද දන්නේ නැහැ. ඒ කියනවා ඒ කාලේ ගොඩාක් සමහරු කේකේවා කියනනේ. කේකේවා කියනෝනේ. තව බයනකම ධර්මයේ නාමයේ කේකේවා කියනවා. බුදුදහම කියලා එක එක දේවල් හිතර එන දේවල් කියනවා. Tamanṭa ruchi deval කියනවා. මේක යෝ මේ ඒ මානසිකාරයක් සිද්ධ වෙනවා. නමුත් පදනමක් නැහැ. ඒ බුදු දහමක් නේ, තමන්ගේ දහමක් කියන්නේ. තමන්ගේ දහම. එනිසා හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරය පදනම් වෙන්නට ඕනේ ධර්මයේ ඇතුලේ, ධර්මයේ මත.
ඊළඟට මේ යෝනිසෝ මනසිකාරයෙන් දැන් වුණ හරි ඩිසිෂන් එක ගත්තා. හරි අදහසකට පැමිණියා.
එපමණකින් අවශ්‍ය නැහැ. ඒක begin execute කරන්නට ඕනේ. ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒක යෙදෙන්නට ඕනේ. දැනගත්තට තීරණය කරාට හරියන්නේ නැහැ. ඒක කරන්නට ඕනේ. හෙට මං සිල් ගන්නවා කියලා තීරණය කරනවා. උදේට නම් බෑ කියලා. යෝනිසෝ මනසිකාරයේ තිබිලා තියෙනවා. හැබැයි ධම්මානුධම්ම පටිපදාවේ යෙදිලා නැහැ. කෙනෙක්ට කියන්න පුළුවන් මේ නොයෙදෙන අවස්ථාවෙත් අයෝනිසෝ මනසිකාරයෙන් පුළුවන් හිම කියන්න. නමුත් සාමාන්‍ය ක්‍රමයකට කිව්වොත් යෝනිසෝ මනසිකාරයේ කලපමණින් හරියන. යෝනිසෝ මනසිකාරයෙන් පස්සේ ඒ යෙදෙන්නට ඕන. ධම්මානුධම්ම පටිපදා මොකද්ද? සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කරන්නට ඕනේ. සීල් සමාදන් වෙන්නට ඕනේ. සීලේ රකින්නට ඕනේ. සීලේ රකින්නට ඕනේ. ඒකට චේතනාව ඕනේ. එතන නම්බර් 1 චේතනා කරන්නට ඕනේ. මේ ධර්ම මාර්ගයේ ඉන්න ප්‍රධානතම බලගතුම දේ චේතනාව. ඒ සංස්කාර ස්කන්ධය. සීල සමාධි ප්‍රඥා තමයි අරගෙන යන්නේ ගමන. ඒ කියන්නේ ඒක තමයි ක්වොලිටිස් ටික, ಗುಣ ටික. ඒකෙන් තමයි කෙලස් කපන්නේ. නමුත් සීලයකට පැමිණෙන්නට ඕනේ, සමාධියක් උපදව ගන්නට ඕනේ, ඥානයක් වඩන්නට ඕනේ. කවුද මේක කරන්නේ? ඔබ කල යුතුයි මේ දේවල්. චේතනාව. ඒ චේතනාවෙන් මේ කුසල කර්මය ධර්මානුධර්ම ප්‍රතිපදාගෙන වෙන මොකක්වත් නෙමෙයි. දන් දීම, සීල් රැකීම, සමාධි පදවීම, විදර්ශනා වැඩීම, භවනා කිරීම, මේක තමයි ධර්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. අනුන්ට උපකාර කිරීම, දෙමව්පියන් යුතුයකම් ඉෂ්ට කිරීම, මේ තමයි ධර්මානුධම්ම ප්‍රතිපදාව. පවුලට දින යුතුයකම් ටික ඉෂ්ට කිරීම,
හරදරයට පත්තුවන් බේර ගැනීම, ධර්මයේ දේශනා කිරීම, එවතට එක ක්‍රමයකට. ධර්මානු ධම්මානු ධම්ම පටිපද තමන් නියලෙන්න ටෝනී ක්‍රියාවල නියලෙන්න ටෝ යහපත් ධර්මයට අනුව නියලෙන්න ටෝනි ධර්මයට අනුව නියලෙන්න ටෝ ධර්මයේ හැසිරෙන්න ටෝනි එක වැදගත්. එතනදී මතක තියාගන්න චේතනාව තමයි මූලික. ඒ කියන්නේ චේතනාහ භික්ඛවේ කම්මං වදාමි කියලා දේශනා කරේ. චේතනා කර්මය. චේතනා තමයි මූලිකයා. චේතනා තමයි රිෆියුජ් එක අපිට තියෙන. අපිට තියෙන පිහිට කළ යුතුයි. ඒකදී මතක තියාගන්න කිරීම විතරක් නෙවෙයි. නොකිරීමත් චේතනාවක්. මොකද්ද? චේතනාව යනු ක්‍රියා කිරීමේ ඕනෑකම විතරක් නෙවෙයි ක්‍රියා සාධන බලය. ක්‍රියා සාධන බලය චේතනාව. ඒක වීරියට ගොඩක් කිට්ටු. නමුත් ඕනෑකම උනන්දුව චේතනාව බලවත් බලවත් දෙයක් නෙමෙයි. මේකෙන් තමයි කරන්නේ. මොකද හිතෙන්නේ? දැන් උදාහරණයකට අපි අත උස්සලා මේ පීරිසිය ගත්තොත් මේ පීරිසිය ගැනීම සඳහා චිත්ත වේගයක් ඇති වෙනවා. ඒකට කියනවා ධර්මයේ ප්‍රයෝගය කියලා. චිත්ත වේගය, උත්සාහය. වීරිය කියලා කියන්නේ පටන් ගත්ත දේ අවසානයේ දක්වා අරගෙන යන සිත ඔසවා තබන බලය, එනර්ජි එක. චේතනා කියන්නේ එෆර්ට්, උත්සාහය, සිදු කිරීම. මොකද හිතන්නේ? සමහර දේවල් වලට බලවත් චේතනාව ඕනේ. සමහර සුළු චේතනාවකින් කරන්න පුළුවන්. සමහර බලවත් චේතනාව ඕනේ. උදාහරණයකට අපි වත්පිළිවෙත් කරනවා චේතනාවෙන්, දන් දෙනවා, ගුණධර්ම පූර්ණේ කරනවා, සිල් සමාදන් වෙනවා, සිල් සමාදන් වෙනවා චේතනාව, පානාදිපාතාවය, මනිය අදින්නාදාන, පරුසා වාචා වේවා, සල්වානම උපසම්පදාවටපත් වෙනවා. ඒකට ලොකු වීරියක් කරනනේ. මොකද හිතන්නේ? කවුරු වරේල බනිනවා. බලනකොට මටත් පරුස්ස වචනෙන් බලන්න හිතෙනවා. හිතරිදවන පරුස්ස වචන කියන්නේ හිතරිදෙනවා මම හිතනවට. මේ වෙලාවේදී අපි බනින්න හිතනවා. ඒක නවත්ත ගන්න එපේ. නවත්ත ගන්න එපේ. වැඩි චේතනාවක්, වැඩි බලයක් ඕනේ. හිතරිදෙන වචනේ කියන්නද නොකියයිද? මොකටද ඕනේ? ද්වේෂය පිට කරන්නද දරන් ඉන්නද? දරාගෙන ඉන්න. සීලෙන් නොකඩ ඉන්න. වැරදි දේ නොකර ඉන්න. මේකට බලය ඕනේ. එනිසා තමයි සීලය නිර්වචනය කරනකොට අපේ ධර්මයේ දක්වලා තියෙන ක්‍රම දෙකකට චේතනා සීලය චේතසික විරති සීලය කියලා. විරති සීලය කියලා කියන්නේ වැලකීම, විරමණය, හැකිලෙනවා. ඒකෙන් හැකිලෙනවා. නොකර ඉන්නට හිත හකුලවනවා. නොකර ඉන්නවා කියලා හිත දුරස් කරනවා. ඒක චේතනාව කියලා කියන්නේ නොකර ඉන්න උත්සාහ කරනවා. ඒක වැදගත්. නොකර ඉඳීමට උත්සාහ කිරීම. ඒක කිරීමට වඩා අමාරුයි. කිරීම. කවුරු හරි දැන් ඔන්න චෝදනා කරගෙන එනවා. තමන් අතින් වෙච්ච වැරද්දක නිදිනවා. චෝදනා කරනවා. චෝදනා කරමින් එනවා. දැන් කියන්න බෑ. දැන් හිර වෙලා තින්නේ. ඒක සම්ප්‍රයෝග මාර්ගයෙන් හිර වෙලා තියෙන. ඒ වගේ වෙලාවලදී බොරුවක් කියන්න පුළුවන්. ඒක විශ්වාස කරනවාද කියලා. බොරුවක් කියන්න පුළුවන්. පහසු මොකද්ද? බොරුවක් කියලා වළක්වන එකද, ඇත්ත කියලා තමන් ඒ වරද ගන්න එකද? අමාරු. ඇත්ත කියන එකද? බොරුව නොකිය ඉන්න එකද? ඒක ලොකු බලයක් එපැයි. ඒ මේ සියලු අපහාසය දැන් විඳින්න එපැයි තමන්. වඩා ලේසි මුසාවාදා වේරමණී කියලා සිල් සමාදන් වෙන එකද ඒ අවස්ථාවේ නොකඩ ඉන්න එකද? සමාදන් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ආයි මොකද? සමාදන කියන්න පුළුවන් බොරු කියන්නේ නැහැ කියලා පුළුවන්. ඒ ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් ඒ අවස්ථාවේ බොරුව නොකිය ඉන්නවා කියන එක ලොකු වීරියක් ඕනේ. ඉතින් සමරක තියාගන්න. චේතනාව සීලය සමාධි සීලය ගැන සඳහන් කරනකොට චේතනාව අතිශය නොකර ඉඳීමට තියෙන උත්සාහය. ඒක අකුසලයෙන් සිත හකුලවන අකුසලයෙන් වලකින විරමණය වෙන දෙයට වඩා වෙනස් එකක් උත්සාහයක් තියෙන්න ඕනේ චේතන. ඒක සීලය චේතනාව තුළ රකින්නට බෑ. චේතනාව රකින්න බෑ සීලය. සමහරවිට හිතනවා චේතනාව වෙනු කිරීමක් කොහොමද සීලයට වැළකීමට චේතනාවක් කොහොමද තේරුම් ගන්න එක වළකින්න එක අමාරු එක ලොකු උත්සාහයක් වුණා ලොකු ඕනකමක් වුණා වළකින්න ඒ නිසා මේ ධම්මානු ධම්ම පටිපදාවේ යෙදෙනවා කියලා කියන්නේ මේ චේතනාව මුල් කරගෙන යහපත් කර්මවල නියැලෙන එක දන් දීම සිල් රැකීම භවනා කිරීම ප්‍රතිපත්ති පූර්ණයේ කිරීම යුතුකම් ඉෂ්ට කිරීම මේවා සිද්ධ කරන්නට ඕන මේ තමයි චේතනාවයි ධම්මානුධම් පටිපදාව. ඒක යෙදෙන්නට ඕනේ. ඇයි ඒක යෙදෙන්නේ? යෝනිසෝ අයෝ යෝනිසෝ මනසිකාර කරපු නිසා. යෝනිසෝ මනසිකාරය හේතු කරගෙන තමයි මේ දේවල් යෙදෙන්නේ. ඒක තව තැනක කියවෙනවා අපිට සම්මා සංකල්පය. සම්මා සංකල්පෙන් හිතන්නට ඕනේ. මම සිල් ගන්නට ඕනේ, භාවනා කරන්නට ඕනේ, කාමයේ අතහරින්නට ඕනේ, පැවිදි වෙන්නට ඕනේ. මෙදේ කල්පනා නෙක්ඛම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා තරහ ගන්නේ නැහැ පලි ගන්නේ නැහැ මේ හිතන්නට ඕනේ. ඒව හිතනකොට තමයි අපි ඒකට නැඹුරු වෙන්නේ මේ මාර්ගයට එන්නේ ධම්මානු ධම්ම පටිපදාවේ නියැලෙන්නේ. එනිසා ධම්මානු ධම්ම පටිපදාව නේ මේ හතර තියෙනවනේ. ඒ ධම්මානු පටිපදාව පටන් ගත්තම චේතනාවෙන් තමයි කරන් යන්නේ. ඒකට අත්‍යවශ්‍යම අංග තව දෙකක් තියෙනවා. මොකක්ද? වීරිය. පටන් ගත්තනම් කරගෙන යන්න ඕනේ. අතරමඟ නතර කරන්නට බෑ. අතරමඟ නතර කරන්නට බෑ. පටන් ගත්තනම් කරගෙන යන්න ඕනේ. වීරිය. තුන්වෙනි එක හරියට කරන්නට ඕනේ. ඥානය. ඥානය කරන්නට. ඥානය හරියට කරන්නට ඕනේ. ඒකට ඥානය තියෙන්නට ඕනේ. Taman සිල් රකින්නකොට හරියට රකින්නට ඕනේ. ලොකුවට සැක හැම කරන්නේ તો හරියට නියමාකාරයෙන් සිත රකින්නට ඕනේ. පිරිසුදු ලෙස රකින්නට ඕනේ. දන් දෙනකොට හරියට දානෙ දෙන්නට ඕනේ. භාවනා කරනකොට නිවැරදි ලෙස මනසිකාර කරන්න භාවනා කරන්නට ඕනේ. විදර්ශනා කරන්නට සමතේ වඩන්නට ඕනේ. හරියට පටිභාග නිමිත්ත පරිකරම නිමිත්ත මෙනෙහි කරන්නට ඕනේ. නිවැරදි ක්‍රමයට. එතකොට තමයි ප්‍රතිඵල දෙන්නේ. එතකොට ධම්මානු ධම්ම පටිපදාවෙහි චේතනාවට අමතරව මහා බලකණු දෙන්නෙක් ඉන්නවා. වීරිය සහ ඥානය. වීරිය සහ ඥානය මේ ටික කෙරෙනවා නම් අනිවාර්යෙන් දවසක සෝවාන් මාර්ගයට පත් වෙනවා. ඇයි? සත්‍ය ආબોධ කරපු කල්යාණ මිත්‍රයෙක් ඒ සත්‍ය මහා කරුණාවෙන් ලෝකයට දේශනා කරනවා. ඒ දේශනාව අපි ඉගෙන ගන්නවා. ඒ දේශනාව හිතේ දරා ගන්නවා. ඒ දේශනාවේ තියෙන ක්‍රමයට හිතනවා. මනසිකාර කරනවා, තීරණ ගන්නවා. ඊළඟට ඒක කියවෙන්නේ හොඳ දේවල් කරන්න කියලා නේ ධර්මයේ තියෙන. නරක දේවල් වලින් වලකේ පුළුවන් තරම් වලකින්න කියලා නේ කියන්නේ. හොඳ දේ දෙපැත්තෙන් පිහියෙන් කකියතෙන් කපන කොට පවිසන්නේ කියලා තියෙන. කේන්ති ගන්න එපා. ඉතින් මොන කතාවද නේ? දැන් මේ තරම් ධර්මයේ නැවත නැවත හරි දේ තමයි ධර්මයේ තියෙන්නේ. නිවැරදි දේ තමයි ධර්මයේ තියෙන්නේ. තො නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් හිතනවා නම් සහ ඒ හිතපු දේ ක්‍රියාත්මක කරනවා නම් ඒක යෙදෙනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යෙන් සීලයෙන් සමාධිය අධි සීල අධිචිත්ත අධි ප්‍රඥාව දියුණු වෙනවා. සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන අවසානයේදී කෙලෙස් කපලා අර කියපු මාර්ගය අධිගමනය කරනවා. නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒක සාක්ෂාත් කරාට පසු ඔහු තුල ඇති වෙනවා විශේෂ ගුණ හතරක්.
හේතුව මොකද? මේක අනුගමනය කරලා නිර්වාණය දුටුවා නම්, නිර්වාණයටපත් වුණා නම්, කෙලෙස් කැපුවා නම් මොකද ඇතිවන්නේ? මම අනුගමනය කරලා තියෙන්නේ හරි ධර්මයන්. මම කරලා තියෙන්නේ යෝනිසෝ මනසිකාරයන්. මගේ ප්‍රතිපදාව, මම හැසිරිච්ච දෙය සත්‍යට අනුකූලයි. එහෙනම් මේ ධර්මය සත්‍ය සද්ධර්මයක්. ඒ සත්‍ය ධර්මය යමෙක් අවබෝධ කරා නම් ඔහුගේ අවබෝධ ඥානය පිරිසිදු එකක්, නිවැරදි එකක්. ඒ අවබෝධ ඥානය නිවැරදි, පිරිසිදුයි, වැරදි නෑ. ඒ නිසා තමයි මටත් ගිහිල්ලා මේක අවබෝධ කරන්න පුළුවන් වුණේ. ඒ නිසා මොකද වෙන්නේ? සද්ධහති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ බෝධි ඥානය, මාර්ග ඥානය, සර්වඥතා ඥානය පිළිගන්නවා, විශ්වාස කරනවා. මොකද තමන්ට ප්‍රත්‍යක්ෂයි, තමන්ට හරි ගියා වැඩි. ඔය සමහර බෙහෙත් ගත්තම තවහන නිතරනේ, සමහර බයිද බෙහෙත් දෙඩේ හොඳ වුණා නම් නේද? ඉතනවා හරි වේද මහත්ය, හරි වේද මහත්යගේ බෙහෙත් උන් දුහරි වේද මහත්ය හරියට වැඩේ දන්නවා කියලා අපි කියනවා. ඒකෙන් සමහරලාට අපි වරද්ද ගන්න තැන තමයි, එක ලෙඩෙක්ට, එක ශරීරයකට හොඳ වුණ පරිද්දෙන් හැම ලෙඩාට මේක හරියන්නේ නැහැ. අපි කරන්නේ කියන ඒ ලෙඩේ තියෙන හැම මෙතනට යවනවා. ඒක හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්. ඒ වෙන වෙන සාධක තියෙන පුළුවන්, වේරියබල්ස් කොච්චර තියෙන පුළුවන් ලෙඩට නේද? ඒ නිසා ඒක වෙනම කතාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොකද මේ නිර්වාණ ධාතුව, ඒක මේ ලෙඩක් පෞද්ගලික ලෙඩක් වගේ නෙවෙයි, නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරන්නට කෙලස් ටික දුරු කරගන්නට පුළුවන්. සහ ඒක හැමෝටම පොදු දෙයක් කියලා එක තමයි දන්න දෙනු කරනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. සද්ධහති තථාගතස්ස බෝධි. ඊළඟට ඒ දේශනා කරපු ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා, විශ්වාස කරනවා. සහ ඒ ධර්මයෙන් අධිගමණය කරපු නිර්වාණයේ මාර්ගඵල පිළිබඳ විශ්වාසය. තමන් අධිගමණය කරලා ඉවරයි කියන සැකයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇති වෙනවා විශ්වාසය. මේ ධර්ම මාර්ගයේ අතීතයේ කවුරු හරි කෙනෙක් අනුගමනය කරලා ගුණධර්ම පූර්ණේ කරගෙන මම වගේම මේක අධිගමනය කරා නම් ඒ පිරිසත් මේක අධිගමනය කළා තියෙන්න ඕනේ. ආයෙ සැකයක් නැහෙනි. ඒ පිරිසත් ඒකම කියනවා නම් හරියට කරා නම් අධිගමනය කළ යුතුයි. ඒ නිසා අතීතයේ වැඩ සිටියා වූද, වර්තමානයේ වැඩ සිටිය හැකි වූද, අනාගතයේ වැඩ සිටින ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසය ඇති වෙනවා. යමෙක් මේ මාර්ගයේ ගමන් කොට මාර්ගඵල අධිගමනය කරා නම් ඔහු තුල සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණේය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස කියන මේ ගුණ තිබිය යුතුයි. විශේෂයෙන් අදිසීලයට ප්‍රාප්ත වෙච්ච මහා සංඝයා විශ්වාස කරනවා. ඊළඟට වෙන්නේ මොකක්ද? මේ සෝවාන් මාර්ගයට පත් වෙනකොට සත්‍ය අවබෝධයත් සමගම සමහර කෙලෙස් ටිකක් දුර වෙලා යනවා. ඒ කෙලෙස් දුරු වීම නිසා තමන් යම් සීලයක් රකීද, ඒ සීලය දන දන කඩන්නේ නැහැ. පංච සීලය නම් පංච සීලය, අට සීලය නම් පොහෙට අට සීලය, නිත්‍යව දස සීලය නම් දස සීලය, සාමණේර සීලය නම් සාමණේර සීලය, උපසම්පදා සීලය නම් උපසම්පදා සීලය. දුෂ්චරිත සංක්ලේශය ගොඩාක් නැති කරලා දුර්වල කරලාද සම්පූර්ණ නැති වෙලා නැහැ දුෂ්චරිත සංක්ලේශය. මොකද පරුසා වාචා, පිසුනා වාචා වෙන්නට පුළුවන්. ඒ දන දන තථාගත ආඥාව දුරු කරමින් කඩමින් මේ කඩන් නැති බව සහ ඒ සමාදන් වෙන සීලයට ගරු කරමින් රකින්න භාවය ඇති වෙනවා. ඒ කෙලෙස් මට්ටම දුර වෙලා නිසා. ඒ නිසා ආර්යකාන්ත සීලයක පිහිනනවා. ආර්යකාන්ත සීලය යනු පංචසීලය. පංචශීලයේ නිත්‍යව රකින්නවා. දසශීලයේ සමාදන් වෙලා හිටියොත් රකින්නවා. අටශීලයේ සමාදන් වෙලා හිටියොත් රකින්නවා. උපසම්පදා ශීලයේ සමාදන් වෙලා හිටියොත් රකින්නවා. සාමාන්‍ය ශීලෙත් එමයයි. හැබැයි කොහි හිටියත්, මොන භවයක හිටියත්, දිව්‍ය ලෝකයක හිටියත්, මනුස්ස ලෝකයක හිටියත්, විනිපාතික අසුරෙක් වෙලා හිටියත්, තමන් පංචශීලයේ කඩන්නේ නැහැ. ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර, මුසාවාද, සුරාපානය කියන මේ ශික්ෂාපද පහ
කිසිවිටකත් නොකඩන පුද්ගලයේ බවට පත් වෙනවා. එහෙනම් අර කියපු ධර්ම මාර්ගයේ ගමන් කරලා අර කියපු සෝතාපට්ටි අංග හතර ක්‍රමානුකූලව දියුණු කරලා සෝවාන් වෙච්ච පුද්ගලයා තුල ඔය කියපු ගුණ හතර මොකක්ද තියෙන මොකද බුදුන් කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව, සංඝයා කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව, ආර්යකාන්ත සීලයෙන් සමන්වාගත බව, නොකඩෙන ආර්යසාන්ත සීලයෙන් සමන්වාගත බව. ඒ නිසා අප විසින් සිද්ධ කර යුතු වන්නේ මේ මුලින් කියපු සෝතාපට්ටි අංග හතර මොකද්ද? කල්යාණ මිත්‍රයන් ඇති බව, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධමානුධම්ම පටිපදාව කියන මේ හතර දියුණු කරලා සෝවාන් ආදී මාර්ගඵල අධිගමණය කොට පසුව කියපු සෝතාපට්ටි අංග හතර තමන්ගේ సంతානය තුල ඇති කර ගැනීම තමයි අප සිද්ධ කළ යුතු වන්නේ. ඒ නිසා මේ සෝතාපට්ටි අංග හතර පුරුදු කරලා පුහුණු කරලා ඒ අංග හතර සෝවාන් පුද්ගලයෙකුගේ අංග හතර තමන්ගේ సంతානය තුල ඇති කර ගැනීමට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ විශේෂ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ අප කල්යාණ මිත්‍ර පස්සර පදුමසිරි ස්වාමින් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන. උන්වහන්සේගේ හෙට දවසේ තමයි ජන්මදිනය ඉදලා තියෙන්නේ. ඒ සඳහා අපේ චම්පි මෑතිනි වැතිනිය ප්‍රදාන කරගෙන විශේෂ පින්කම් මාලාවක් සිද්ධ කරලා ධර්ම දේශනාවක සිද්ධ කරවන්නට යෙදුනා. ඉතින් අප සෑම දෙනාම ආශිර්වාද කරන්නට ඕනේ. නියම කල්යාණ මිත්‍රයෙකු ලෙස අපිට අර්ථයෙන්, ධර්මයෙන්, ආදර්ශයෙන් ඒ දේ සපේමින් මේ පිරිසටත්, සංඝ පිරිසටත් උපකාර කරන්නා වූ අපේ පස්සර පදුම විනයාචාර්ය පස්සර පදුමසිරි ස්වාමින් වහන්සේට මේ සෝතාපට්ටි අංග හතර, කල්යාණ මිත්‍රතාවය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම පටිපදාව කියන ඒ අංග හතර සසන්තානය තුළ දියුණු කරගෙන නිර්වාණ මාර්ගයේ ගමන් කොට ප්‍රාර්ථනීය බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි සෑම දිනම ආශිර්වාද කරන්නට ඕනේ. ඉතින් ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් උපසම්පදා සීලය ඉතා පිරිසුදු ලෙස ආරක්ෂා කර ගනිමින් සීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කර ගැනීමට මේ ධර්ම දේශනාවේ ආනුභාවයේද ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ රැකවරණයේ ලැබේවා. රත්නත්‍රේ ආශිර්වාදය නොමදව ලැබේවා කියලා අපි සෑම දිනම ආශිර්වාද කරමු. ඒ වගේම ස්වාමින් වහන්සේව පැවිදි උපසම්පදාවට ප්‍රාප්ත කළා වූ සියලුම ආචාර්යයන් වහන්සේලාට මේ කුසලානුභාව බලයෙන් උන්වහන්සේලා සුජීවත්ව වාසය කරන සියලු ආචාර්යයන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ධර්ම මාර්ගයේ ගමන් කොට ප්‍රතිපත්ති ධර්ම පූර්ණණය කරගෙන නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. අපවත් පමි වදාලා වූ සියලුම ප්‍රෞජ්ජාචාර්ය, කර්මාචාර්ය ආදී වූ සියලුම ස්වාමින් වහන්සේලා, උපසම්පදාචාර්ය ආදී වූ සියලුම ස්වාමින් වහන්සේලාට, ධර්මාචාර්යයන් වහන්සේලාත් මේ කුසල් අනුමෝදන් වීමෙන් ඉන්නා වූ භවයන්හි සපවත් භාවයට පත්වී සසර ගමන සුවපත් කරගෙන නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සේනාසන වාසී ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් සෙත් ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඉතින් මේ සෙනසුනේ මේ සියලු කටයුතු ඉතාම හොඳින් සිද්ධ කරගන්න හැකියාව ලැබෙන්නේ අපේ කොස්ගොඩ සමත සීල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ඒ මහා සංඝ රත්නය සීලවන්තව, ගුණවන්තව මේ ස්ථානයන්හි වැඩවසමින් මේ පූජනීය ස්ථානයන් රක්ෂා කරන නිසා මේ දිනවල අපේ කොස්ගොඩ ස්වාමින් වහන්සේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ ඉදේ කිරීම කටයුතු වලට නිබදව කැපවීමෙන් සියලු දායකත්වයන්, සියලු උපකාරයන් සිද්ධ කරනවා මහා සංඝයා වෙනුවෙන්ම. ඉතින් මේ සිද්ධ කරන්නේ දෙනු පින්කම් මාලාවේ ආශිර්වාදයෙන් උන්වහන්සේටත් තවත් চিරාත් කාලයක් මේ ධර්ම මාර්ගයේ යෙදෙමින් ශාසනයට අප සෑම දිනාට උපකාර වෙමින් නිවන් මාර්ගයේ ගමන් කරන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි සාදුකාර කියලා ආශිර්වාද කරමු. සේනාසන වාසී සියලුම මහා සංඝ රත්නයේද මේ කුසල් හේතු කරගෙන නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේ ගුණ ධර්ම පූර්ණණය කරගෙන සියලු දෙනා වහන්සේලාගේම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද කරමු. ඒ
ඒ වගේම අද දවසේ වැඩ සිටිනා වූ සියලුම ස්වාමින් වහන්සේලාට සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. උන්වහන්සේලාගේ පැවිදි දිවිය දෙන්න දිනෙන් දින සාර්ථක භාවයට පත්වී තමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවණින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම අපේ පස්සර ස්වාමින් වහන්සේගේ සුජීවත්ව වාසය කරන දෙමව්පියන් දෙදෙනා ශාසනයට උන්වහන්සේ පූජා කරන නිසා තමයි මේ සියලුම ශාසන කටයුතු උන්වහන්සේටත් අප සෑම දිනාටමත් සිද්ධ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දෙමව්පියෝ දෙදෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ඒ වගේම මේ ජීවිතය තුළ තව තවත් ධර්ම මාර්ගයේ නියැලෙත්වා, සසර වසනාතුරාවට මෙවන් කල්යාණ මිත්‍ර දූ දරුවන් ඇතම උපත ලබා සුවසේ පාරමී සපුරා ඔවුන්ටද නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මේ චම්පි මෑණියන්ගේ ඒ දෙමව්පියන් දෙදෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. ඒ දෙපළගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. මෙලව දියුණුව, පරලව සුගතිය, කෙලවර නිවනම සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම විදේශගතව සිටින සෙනුක පුතුණුවන්ටත් මේ ධර්ම පූජාව, ඒ වගේම ධර්ම පූජාව සිදු කරනවා එතුමා විසින්. ඉතින් මේ පූජාවේ අනුභවයෙන් එතුමාගේ සියලුම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු වෙනා මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයේම සාර්ථක කරගෙන තව තවත් ධර්ම මාර්ගයේ නියැලෙන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් අද දවසේදී මේ පින්කම සඳහා ආරාධනා සිදු කරමින්, සංවිධානය සිදු කරමින්, ගිය වර්ෂයේ වගේම මේ පින්කම සාර්ථකව සිද්ධ කර අපේ චම්පි මැතිණියටත් අපි ආශිර්වාද කරනවා. බොහෝ දිනාට මහා නාර්ග වූ පින්කමක් සිදු කිරීමට අවකාශ ලබා දෙමින් මේ දායකත්වයේ දැරීමේ පිණෙන් තමන්ට සසර වසනාතුරාවට නිතරම සම්‍යක් දෘෂ්ටියෙන් පිහිටා සිටීමටත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිතරම නොඅඩුව ලැබේවා. ධර්ම ශ්‍රවණය සිදු කරන්නට හැකියාව ලැබේවා. මේ ජීවිතයේ සියලු ලෞකික ආධ්‍යාත්මික ගුණයන් සම්පූර්ණ කරගෙන උපනුපන් භවයන්හිදී සුගති සම්පත් වින්දනය කොට ප්‍රාර්ථනීය බෝධි ඥානියකින් නිවනින් සැනසෙන්නට ඇයටත් මේ කුසලය හේතු වේවා, වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම පින්කම සාර්ථක කර ගැනීම සඳහා නන්නයිරින් ආධාර උපකාර කර සෑම සියලු දෙනාටමත් මෙලව දියුණුව පිණිසත්, පරලව සුගතිය පිණිසත්, කෙලවර නිවන පිණිසත් මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. අවසාන වශයෙන් ඒ සංවිධානය කළ මැතිනිය ඇතුළු සහ සම්බන්ධ වුණු ධර්මශ්‍රවණය කර සෑම සියලු දෙනාගේම නමින්මිය පරලොවගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, කටාන ගංගාරාම විහාරයට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන බලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහා සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්මාෂ්ටමේ පින්කම සංවිධානය කරා වූද, දායකත්ව දරුවා වූද, ආරාධනාදී සිද්ධ කළා වූද, ඒ වගේම මේ සියලු පින්කමේ කටයුතු වලට සහසම්බන්ධ වුණා වූද, ඒ වගේම ධර්මශ්‍රවණය කරා වූද, සාදු කියා සිත්‍ය දුවා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක්, යහපතක්, අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රය සතු අසීමිත ගුණානුභාව බලෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුරුද වේවා. උපනුපන්න ආත්ම භාවදා සෞඛික දියුණුවෙන් පවණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණුවටපත් වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පද්දියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පද්දියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පද්දියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතු. හොඳයි, මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. සම්භීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු. මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පත්තිමේවච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.